नमस्कार ज्ञान। बुद्धं शरणं गच्छामि, धम्मं शरणं गच्छामि, संघं शरणं गच्छामि, द्वितीयमपि बुद्धं शरणं गच्छामि, द्वितीयमपि धम्मं शरणं गच्छामि, द्वितीयमपि संघं शरणं गच्छामि, तृतीयमपि बुद्धं शरणं गच्छामि, तृतीयमपि धम्मं शरणं गच्छामि, तृतीयमपि संघं शरणं गच्छामि, शरणागमनं सम्पूर्णं, पाणातिपाता वेरमणि सिक्खापदं समादियामि, अदिन्नादान वेरमणि सिक्खापदं समादियामि, कामेषु मिच्छाचार वेरमणि सिक्खापदं समादियामि, मुसावाद वेरमणि सिक्खापदं समादियामि, सुरामेरय मज्जपमादट्टान वेरमणि सिक्खापदं समादियामि, तिसरणेन सद्दिं पञ्चशीलं धम्मं साधुकं सुरक्षितं कत्वा अपमादेन सम्पादेतब्बं, समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता, सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्कदं, धम्मश्रवणकालो अयं पदन्ता, धम्मश्रवणकालो अयं पदन्ता, धम्मश्रवणकालो अयं पदन्ता, नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स, नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स, नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स, इदानन्द भिक्खु इममेव कायं पादं उद्दं पादतला अदो केशमत्तका, तत्पर्यन्तं पुरं नानप्पकारस्स असुचिनो पच्च विक्खति, अति इमस्मिं काये केशालो मानकादन्ता तचो मनसं नहारु अट्टि अट्टि मिञ्जा, वक्कं हदयं यकनं किलोमकं पिहकं पप्पासं, अन्तं अन्तगुणं उदरियं करीसं, पित्तं सिंहं पुब्बो लोहितो सेदो मेदो असु असा केलो, सिंहानि कालसिका मुत्तंति। उतुम बुद्धरत्नेट मागे नमस्कारे वेवा, శ్రీ సద్ధర్మరత్నేట మాగే నమస్కారే వేవా, ఆరి మహాసంగరత్నేట మాగే నమస్కారే వేవా, ඒවගේ මාමේ උතුම් ආර්ය භූමිට බිකලා උමාගේ ගුරු පියාණන් වහන්සේ වෙන අවසරයි අති ගෞරවනීය වතුරගම නන්දිසිරි ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි අවසරයි. ඒ වගේම මේ ආර්ය මාර්ගයේ යෑමට නොයෙකුත් ආකාරයෙන් උදා උපකාර කළා වූ මාර්ග උපදේශ ලබා දුන්නා වූ ඒ සියලු මාර්ය උතුමන් වහන්සේලාට නමස්කාර කරමි අවසරයි. රද්දා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, අද දිනේදී මේ පිරිස සහභාගී වෙන්නේ මේ දිනපතා පවත්වාගෙන යන බදාදා දිනේ සතිපතා පවත්වාගෙන යන බදාදා දිනේ ධර්ම දේශනාවල බදාදා පවත්වන අවසාන ධර්ම දේශනාවටයි. ඊළඟ මාසේ 4 වෙනිදා ඉඳලා සෙනසුරාදා දිනේට තමයි අපි ධර්ම දේශනාව යොදාගෙන තියෙන්නේ. මේ ඊට පෙර කතා කරා වගේ මම ආරම්භයේදී මතක් කරේ ඊළඟ සතියේ බදාදා නෙවෙයි සිදුවෙන්නේ ධර්ම දේශනාව. ඊළඟ මාසේ 4 වෙනි සෙනසුරාදා තමයි අපට ඊළඟ ධර්ම දේශනාව යෙදිලා තියෙන්නේ. එහෙමනම් අපි දැන් ධර්ම දේශනා 10ක් අවසන් කරලා තිනවා. මේ මම හිතන්නේ 11 වෙනි ධර්ම දේශනාව. එහෙමනම් අපි පළමුවෙන්ම ආරම්භ කරා මේ ධර්ම දේශනා මාලාව ලෝක සූත්‍රය අරගෙන. මේ ලෝකෙ කියන්නේ මොකක්ද? මොකක් පස්සේද අපි මේ යන්නේ? අපිට මොකක් නිසාද මේ දුක ඇති වෙලා තියෙන්නේ කියලා මේ ලෝකෙ ගැන පරීක්ෂා කරන්න පටන් ගත්තා. එතකොට අපි දැක්ක මේ ආයතන 6 තුල හැදිච්ච ලෝකයක් නෙත්තම් මගේ ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන ආයතන 6 හදලා දුන්න ලෝකයක් මිසක් මට මේ ඇත්තට තියෙන ලෝකයක් නෙවෙයි මට හම්බ වෙන්නේ කියලා අපි තේරුම් ගත්තා. ඊළඟට අපි බැලුවා මේ සත්ව ලෝක, දේව ලෝක, ප්‍රේත ලෝක කියලා මේක ලෝක බොහෝමයක් එක එක වර්ග බෙදිලා තියෙන්නේ කොහොමද කියලා. එතකොට අපිට තේරුණා මේ ලෝක එක එක්කෙනාට වෙනස් ආකාරයට හැදිලා තියෙන්නේ. මේ එක එක සත්වයාට, ප්‍රේතයාට, සත්තුන්ට, නිරේ ඉන්න කෙනාට ආදී වශයෙන් එයාට හැදිලා තියෙන කර්ම විපාකයක් ලෙස හම්බෙච්චි ආයතන ටික තමයි එයාට එයාගේ ලෝකෙ හැදලා දෙන්නේ. එහෙම නැත්තම් මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරෙන් ලෝකෙ හැදිලා තියෙනවා. ඒ ධාතු හතරෙන් හැදුණු මේ ලෝකෙ මිනිස්සු දකිනවා එයාගේ ආයතන වලට සාපේක්ෂව මනුස්ස ලෝකයක් විදිහට. තිරිසන් සත්තු ඒගොල්ලොන්ගේ ආයතන වලට සාපේක්ෂව තිරිසන් ලෝකයක් එයාලට පෙන්වුම් කරනවා. ඊළඟට දෙවියෝ කියන පිරිස ඒගොල්ලොන්ගේ දිබ්බ චක්කු තිබ්බ සෝත කියන ඒ ආයතන වලට සාපේක්ෂව ඒගොල්ලන්ගේ ලෝකේ දිව්‍ය ලෝකේ කියන එකක් එයාලා දකිනවා. ඊළඟට ප්‍රේතයෝ කියන අය ඒගොල්ලොන්ගේ කර්ම විපාක විදිහට එයාලට ලැබුණේ ආයතන 6ට සාපේක්ෂව එයාලට ලෝකයක් හැදිලා තියෙනවා. එහෙමනම් අපි එක එක්කෙනාට ලෝක එක එක ලෝක ඇති වෙන්න හේතුව තමයි එක එක්කෙනාට කර්ම විපාකයක් ලෙස ලැබුණු ඒ ආයතන තමයි එයාගේ ලෝකෙ හැදලා දෙන්නේ. ඊළඟට අපි බැලුවා මේ හදලා දෙන ලෝකේ මොනවාද උපාදාන කරගන්න තියෙන්නේ කියලා. අපි ලෝක සූත්‍රයේදී කිව්වන්නේ මේ සත්වයා ලෝකෙම උපාදාන කරගෙන, නැත්නම් මේ ලෝකෙ කියලා උපාදාන කරගෙන තියෙන්නේ තමන්ගේ ආයතන 6. මේ ආයතන 6ම උපාදාන කරගෙන චස්සුන් ලෝකෝ සමුප්පන්නෝ චස්සුන් කුබ්බති සත්වං කියලා විදියට කිව්වා. චන්න මේ උපාදාය චස්සුන් ලෝකෝ විහඤ්ඤති. මේ ආයතන 6ම උපාදානය කරගෙන ආයතන 6 වෙනුවෙන්ම උදේ රෑ දවල් නැතුව විහෙස වෙවි මේ ටිකම නඩත්තු කරන, නැත්නම් මේ පංච ඉන්ද්‍රියම් පිනවමින් ඒව ගැන මෙනෙහි කරමින් ඉන්නම තමයි මේගොල්ලෝ විහෙස වෙන්නේ, මේක වෙනුවෙන්මයි සැප විඳිනා කියලා මේගොල්ලෝ මේ කරලා තියෙන්නේ මෙච්චරයි කියලා දැක්කා. එතකොට මේකේ මොකද්ද තියෙන ප්‍රශ්නේ කියලා අපි බලුවා. මෙන්න මේ පංච ඉන්ද්‍රියන්ට හම්බෙන පංච කාමයන් ඔස්සේ ගහගෙන යනකොට ඒවා ඔස්සේ ඒවට ඕනේ දේවල් කර කර යනකොට මේ පංචකාම ලබලා දෙනකොට මේ පිරිසට ඇති වෙන ප්‍රශ්නයක් තියෙනවා. මේ වගේ ඉල්ලීම් ඉෂ්ට කරන්න බොහෝ අමාරුයි. ඊළඟට කවදාකවත් සතුටු වෙන්නේ නැති, තෘප්තිමත් වෙන්නේ නැති මේ ආයතන ටිකක් නැත්තම් මේ ඉන්ද්‍රිය ටිකක් තමයි අපට නඩත්තු කරන්න වෙලා තියෙන්නේ. ඒකට මේ වගේ ඉල්ලීම් ඉෂ්ට කරන්න යනකොට අපේ ඇතින් වැරදි දේවල් සිදු වෙනවා. අපේ සිල්පද කැඩෙනවා. එතකොට මේ සිල්පද කැඩෙන්නේ මොකක් නිසාද? මෙන්න මේ හම්බෙලා තියෙන මේ ඉන්ද්‍රිය ටික නැත්තම් මේ ආයතන ටික ඉල්ලන දේවල් ඉෂ්ට කරන්න ගිහිල්ලා තමයි මේ සිල්පද කැඩිලා තියෙන්නේ. ඒ වගේම ඒගොල්ලෝ කියන දේවල් කරන්න ගිහිල්ලා අපි ඔන්න ඕග හතරකට අහු වෙලා තියෙනවා කියලා කියන මේ පංච ඉන්ද්‍රියන්, ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ඉන්ද්‍රිය පහ නිසා මේ පංච කාමයන් නිසා අපි ඕග හතරකට අහු වෙලා තියෙනවා කියලා කිව්වම මොකද කාමෝග භවෝග අවිජ්ජාෝග දිට්ඨියෝග. එතකොට මේ සැඩපහරකට අහු වුණාම මේ වගේ ගැලවෙන්න බෑ තනියම. මේකට කාගෙන් හරි උදව්වක් ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන්නේ මේ කිසි දෙයක් කර කියා ගන්න බැරුව අවිද්‍යා අන්ධකාරය කොහෙද යන්නේ කියලා දකින්න නැතුව මහා අන්ධකාරය හිතලා බලන්න. මහා අන්ධකාර කරවල රාත්‍රියක හඳ එළියේවත් තරුවක්වත් නැතුව ලයිට්වත් මොකක්වත් නැති වෙලාවකදී මහා ගම් වතුරකට අහුණ කියලා හිතන්න. අහුවෙලා දැන් ගහගෙන යනවා. යන්නේ කොහෙද දන්නේ නැහැ. ගියේ හැප්පෙන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. මේ කොහෙද ඉන්නේ ළඟ ඉන්නේ කවුද මොකක්වත් පේන්නේ නැහැ. මොකද මහා අන්ධකාරය. බුදුරජාණන් වහන්සේ මේ මෝහ අන්ධකාරය විදිහට තමයි විස්තර කරේ. ඉතින් මේ අන්ධකාරය ගහගෙන යන යට කිසිම පිහිටක් නැහැ. තනියම ගැලවීමේ හැකියාවක් නැහැ. එතකොට බුදු කෙනෙක් පහළ වෙලා මොකද කරන්නේ? මෙන්න මේ ප්‍රඥා ආලෝකය කියන ආලෝකය දල්වනවා. නැත්තම් මහා විශාල ඉර පෑවුවා වගේ ලොකු ආලෝකයක් දල්වනවා. එතකොට මෙන්න මේ ආලෝකේ ප්‍රඥා ආලෝකේ දැල්වෙනකොට නැත්තම් අර කරුලේ ගියපු අයට එකපාරට මේ ඉර පෑවුවා වගේ ඉර පාවිපු ගමන් ඒගොල්ලන්ට පේනවා අපි ගහගෙන යනවා කියලා පේනවා. ගහගෙන යන්නේ පහළට කියලා පේනවා. තවත් අනිත් අයත් ගහගෙන යන බව පේනවා. මේකේ අනුතුරුදායක බව පේනවා. ඊළඟට ගැලවෙන්න මෙන්න මෙහෙම මේ තැනක් තියෙනවා. මෙන්න මේ තැනින් අපිට මෙහෙම කරගන්න පුළුවන් කියලා යම් අදහසක් හරි ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. අන්න එතකොට සම්මා දිට්ඨියට ආවා කියලා කියනවා. ඒ කියන්නේ මේක ගැලවෙන ක්‍රමය සහ මේකෙන් ගැලවෙන්න පුළුවන් කියලා මේ ගහගෙන යන බවත් දකින්න ස්වභාවය. ඒකට පළවෙනියටම දකින්නේ මේ ප්‍රඥාලෝකේ යම් තරමකට ඇති වෙනකොට එයා දකින්නේ ලෝකේ කියන තැන හරිම අනතුරුදායකයි කියලා. මෙන්න මේ තමන් සැඩපහරවල් හතරක ගහගෙන යනවා කියලා තමයි දකින්නේ. ඒකට ගහගෙන යන බව දකින්නකොටත් මේකෙන් ගැලවෙන්න පුළුවන් කියලා දකින්නකොටත් අන්න එයාට මේ ගැලවීමේ අවශ්‍යතාවයක් ඇති වෙනවා. මේකේ යන්න අකමැත්තක් බයක් ඇති වෙනවා. ඒකට මේවට කියනවා මේ බයතුපත්ඨාන ඥාන කියලා හැම කියන විදර්ශනා ඥානවලදී. ඒකට මහා බයක් ඇති වෙනවා මේ සංසාරේ ගැන. මුංචිත කම්මිතා ඥානය කියලා කියනවා. මිදෙනු කැමැත්තක් ඇති වෙනවා. පොඩි මිදෙනු කැමැත්තක් නෙවෙයි. කොහොම හරි මේකෙන් මිදෙන්න ඕනේ කියලා මහා විශාල කැමැත්තක් ඇති වෙනවා. අන්න එතකොට තමයි මේ වීර්ය ඉන්ද්‍රිය කියන එක ඇති වෙන්නේ. ඒකට බයතුපත්ඨාන නැත්නම් මේ සසර බය දකින්නකොට මේ සංසාරය කියන්නේ භයානක එකක් කියලා දකින්නකොට අන්නේට ශ්‍රද්ධාවක් ඇති වෙනවා. සසර කියන්නේ දුකයි භයානකයි කියලා තේරෙනකොට අන්නේට ශ්‍රද්ධාවක් ඇති වෙනවා. එහෙම නැත්නම් මේ දුක්ඛේ ඥානම් යම් ප්‍රමාණයකට ඇති වෙනකොට එයා ශ්‍රද්ධාවක් ඇති වෙනවා. මොකද්ද මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ? මේ දුකෙන් නිදහස් වෙන්න ඕනේ. නිවන් දකින්න ඕනේ. එතකොට මේ නිවන් දකින් මේ අවශ්‍යතාවය පළවෙනියට ඇති වෙන්නේ. Tamanට ලෙඩක් තියෙනවා කියන එක තමයි ඉස්සෙල්ලාම දකින්නේ. භයානක ලෙඩක් තියෙනවා. මාරාන්තික පිළිකාවක් තියෙනවා කියලා දැනගත්තොත් එයාට වෙන දේවල් කරන්න බෑ. එයාට අන්න එතකොට ශ්‍රද්ධාවක් ඇති වෙනවා. නැත්නම් ඌමනාව. ශ්‍රද්ධාව කියලා කියන්නේ පළවෙනිට ඇති වෙන ඌමනාව කියන එක මෙතන. ඒතර අපි කියන ශ්‍රද්ධාව කියන එකත් ආකාර දෙකක් තියෙනවානේ. ආකාරවති ශ්‍රද්ධාව, අමූලිකා ශ්‍රද්ධාව කියලා. ඒතර අමූලිකා ශ්‍රද්ධාව කියන එක බොහෝ දිනකට තියෙනවා. මොකද ඒක ඒ අපි ඉපදිච්ච පරිසරය තමයි. බෞද්ධ වෙලා ඉපදුනා ඊළඟට වටපිටාවේ මේ දානමාන කරන දේවල් දකින්නකොට දෙමාපියෝ කරපු දේවල් ඒ ආකාරයට අපිට මේ අමූලිකා ශ්‍රද්ධාව කියන එක බොහෝ දෙනෙකුට තියෙන හැම එකක් නැතිව ඉන්නවා. නමුත් අමූලිකා ශ්‍රද්ධාව කියන එක මදි නිවන් දකින්න. අමූලිකා ශ්‍රද්ධාව කියන්නේ මූලික මට්ටම. හැබැයි ඒක නැති කෙනෙකුට වඩා තියෙන කෙනෙකුට හම්බෙන ලොකු වාසියක් තියෙනවා. යමූලිකා ශ්‍රද්ධාවෙම තු වාසියක් තියෙනවා. හැබැයි ඒක නිවන් දකින්න මදි. ඒක නිවන් දකින්න බෑ යමූලිකා ශ්‍රද්ධාව. එතකොට ඇති වෙනවා මෙන්න මේ ආකාරවිති ශ්‍රද්ධාව. මෙහින්නාසේ කතා කරන්නේ මේ ආකාරවිති ශ්‍රද්ධාව කියන එක ගැන. ඒ ශ්‍රද්ධාව ඇති වෙන්නේ මෙන්න මේ ලෝකේ දුකයි නැත්තම් නිවන් දකින්න ඕන, ලෝකෙන් නිදහස් වෙන්න ඕන කියලා ඇති වෙන කෙනාට ඇති වෙන අවශ්‍යතාවය. ඒ අවශ්‍යතාවය හරියට ඒ ශ්‍රද්ධාව කියන එක හරියට තමන්ට මාරාන්තික පිළිකාවක් තියෙනවා කියලා දැනගත්තාම එයාට අවශ්‍ය වෙනවා මේ රෝගී සනීප කරගන්න. එතකොට සනීප කරගන්න ඕනේ වෙනවත් එක්ක එයා මොකද්ද කරන්නේ? එයා හොයනවා මේකට හොඳම බෙහෙත් දෙන දොස්තර කවුද? මේකෙන් හොඳ වෙච්ච කට්ටිය ඉන්නවද? මේකට මොනවද පිළිපදින්න ඕනේ? ඔන්න ඔය විදිහට මෙයා හොයනවා මේක සුව කරගන්න නැත්තම් මේ සංසාර රෝගේ නැත්තම් මේ ඕගෝලින් ගැලවෙන විදිහ නතර කරන්න විදිහක් තියෙනවද? කවුරු හරි මේක හොයාගෙන තියෙනවද? එහෙම කරගත්තා ඉන්නවද කියලා ඔන්න විදිහට හොයනවා. කරලා කියලා දෙනා ඉන්නවද? කරගන්න ක්‍රමයක් තියෙනවද? නැත්තම් ප්‍රතිකාර කරන්න පුළුවන් පිළිකාවක්ද මට හැදිලා තියෙන්නේ? මේ පිල්කාව හැදිච්ච සනීප කරගෙන තියෙනවද? ඒගොල්ල කවුද හොයාගෙන ගිහපු මේ දොස්තර කවුද? මොනවද ගත්ත ප්‍රතිකාර? ඔන්න ඔය විදිහට හොයනවා වගේම මෙයාට හොයන්න අවශ්‍යතාවය ඇති වෙනවා. මේ දුකින් නිදහස් වෙච්ච අය ඉන්නවද? ඒ නිදහස් වෙන මාර්ගේ මොකද්ද? මෙන්න මේ මාර්ගේ කියා දෙන්න පුළුවන් පිරිස දැන් ඉන්නවද? කවදා හරි ඉස්සරවත් ඉඳලා තියෙනවද? බුදු කෙනෙක් ඉඳලා තියෙනවද? ඔන්න ඔය විදිහට හොයනකොට එයා දකිනවා මේ සියල්ල නිම කරපු බුදු කෙනෙක් නැත්තම් මේකේ ඇත්ත දැකලා මේ සියල්ලම මේ දුක් සියල්ල නිවා ගන්න ක්‍රමයේ කියලා දුන්න ඒ දුක් සියල්ල නිවාගත්ත බුදු කෙනෙක් කියලා කෙනෙක් හිටියා කියලා බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් ඇති වෙනවා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ පින්නම් පාලා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ අපිටත් මේක කරගන්න විදිය කියලා දුන්නද? එතකොට තමන් දකිනවා කියලා දුන්නා. මෙන්න මේව නිවන් දකින්න පුළුවන් කියලා මාර්ගයක් කියලා දීලා තියෙනවා. මෙන්න මේ ධර්මයේ ගැන ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ඊළඟට මේ ධර්මයේ කොහොමද ප්‍රායෝගිකව වඩන්නේ කියලා දෙන්න පුළුවන් අය දැනටත් ඉන්නවද? නැත්තම් හිටියද? ඔන්න එතකොට යාට ඇති වෙන මේ ආර්ය සංඝයා ගැන ශ්‍රද්ධාව ඇති වෙනවා. එහෙනම් බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය ගැන ශ්‍රද්ධාව ඇති වෙන අන්නේ ආකාරයට. ශ්‍රද්ධාව කියලා කියන්නේ අපේ අවශ්‍යතාවය. ඒ අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා උපකාරණ කරන අයගේ උදව් ඉල්ලීම පිලිසරණ පැතීම තමයි මේ ආකාරවිත ශ්‍රද්ධාව කියලා කියන්නේ. නිවන් දකින්න උදව් ඉල්ලන එක. උදව් ඉල්ලනවා කියන්නේ ඉල්ලන්නේ ශ්‍රද්ධාවෙන් තමයි. අපි ඔය කියන එයා ගැන බොහොම පැහැදීමෙන් තමයි අපි දන්නේ. මොකද එයා ගැන විශ්වාසයක් ඇති වෙන්න ඕනේ. ඒකට ශ්‍රද්ධාව කියලා කියනවා. හැබැයි නිවන් දැකීම සඳහා ඇති වෙන එකට තමයි මෙතන ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියන කියන්නේ. එතකොට මෙන්න මේ විදිහට මේ ලෝකයේ ඇත්ත දකින්කොට එයාට ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියන එක යම් තරමකට ඇති වෙනවා. ඒ ශ්‍රද්ධා ඉන්ද්‍රිය යම් තරමකට ඇති වෙන නිසා තමයි මේ පිරිස මේ ධර්මයේ අහන්නේ, මාර්ගයේ වඩන්නේ, නිතර නිතර කොහොමද මේකෙන් නිවන් දකින්න මාර්ගයක් හොයාගන්නේ කියලා යම් ශ්‍රද්ධාවක් මේ අර අමූලික ශ්‍රද්ධාවට වඩා ඉහළට ගියපු ශ්‍රද්ධාවක් තියෙන කෙනෙක් තමයි මේ භාවනාව ගැන කියලා දෙන, ලෝකයේ ඇත්ත ගැන කියලා දෙන ධර්මයක් අහන්න යොමු වෙන්නේ. එහෙමනම් ඒ ඉන්ද්‍රිය ස්වල්පයෙන් හරි ඇති වෙලා තියෙනවා. ඊළඟට ඒත් එක්කම අර මේ ගහගෙන යනකොට අපිට එකපාරට පොඩි ආලෝකයක් ආවට පස්සේ අපි කිව්වනේ මේකෙන් ගැලවෙන්න ඕනේ කියලා. මහා වීරියක් ඇති වෙනවා කියලා. පහළ ප්‍රපාතයක් පේනකොට මම මොකද කියන්නේ බලන්නේ. මේ ප්‍රපාතයට වැටෙන්න කලින්, මේ සතර අපාය කියන ප්‍රපාතයට වැටෙන්න කලින් කොහොම හරි මගේ ජීවිතේ කොයි වෙලේද කියලා විශ්වාසනේ අපි මරණානුස්තියෙන් වැඩුවා. එතකොට තමයි තවත් ඇති වෙනවා මේ කොයි වෙලේද කියලා දන්නේ නැනම් මම වහ වහ ඉක්මනින් මේක ඉවර කරගන්න ඕනේ කියලා මහා වීරියක් ඇති වෙනවා. එතකොට ඔන්න වීර ඉන්ද්‍රියත් ඇති වෙනවා. ඊළඟට ඊළඟ ඉන්ද්‍රිය උණු මේ සති ඉන්ද්‍රිය සිහිය පවත්වනවා කියන එක. සම්මා සතිය නැත්තම් සිහි නුවණ, සිහිය සහ ප්‍රඥාව එකතු කරගෙන පවත්වන මේ සති ඉන්ද්‍රිය ඇති කරගන්න කියලා අපි මේ සතර සතිපට්ඨානේ ඒ අනුපස්සනා ටික වඩාගෙන ගියා. එතකොට දැන් අපි පළවෙනියට පටන් ගත්තේ මේ කාය අනුපස්සනාව කියන කොටස. බුදුරජාණන් වහන්සේ අර පහ රජ්ජු දේශනා කළා තියෙනවා. බොහොම නොගැඹුරු තැනකින් මේ සාසනයට වහින්න කියලා. එනම් ඉතාම නොගැඹුරු උණු මේ කාය අනුපස්සනාව කියන එකෙන් අපි ආරම්භ කරා. එතකොට කාය අනුපස්සනාවේ භාවනා 14ක් තියෙනවා. එතකොට අපි දැන් භාවනා බොහොමයක් කරලා තියෙනවා. නවසීවතකේ භාවනා නවයෙම කරලා තියෙනවා. ඊළඟට අපි තවත් ආනාපාන සතිය කළා. ඊළඟට ඉරියාපත පබ්බේ කරා, සම්පජඤ්ඤ පබ්බේ කියන එක කරා. ඊළඟට අපි ඔය නවසීවතකේට අයිති වුණු අට්ටික සංඥා වැඩුවා. ඔය විදිහට අපි යම් යම් කරන්න පුළුවන් පොඩි පොඩි භාවනා කීපෙකුත් කරගනිමින් මේ වෙනකම් මේ දේශනා මාලාවේ ආවා. දැනට අපිට කාය අනුපස්සනාවේ තව භාවනා දෙකක් තමයි කරන්න තියෙන්නේ. භාවනාමත් නෙවෙයි කමඨහන් විදිහට දුන්නේ මේ කමඨහන් දෙකක් තමයි අපිට කරන්න ඉතුරුලා තියෙන්නේ. එතකොට අපි අද මේ සඳහන් කළේ අසුභ භාවනාව. මේ ශරීරේ බුදුරජාණන් වහන්සේ මේ අසුභ කොටස් විදිහට කුණප 32ක් විදිහට කොටස් වෙන් කරලා බලන්න කියලා දුන්න භාවනාව තමයි කමඨහන තමයි අපි අද දිනේදී මේ ධර්ම දේශනාවට මාතෘකා කරගත්තේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නොඑක් ආකාරයේ ධාන්‍ය ගොඩක් පුරවපු දෙපැත්ත කට තියෙන මල්ලා ලිහලා මේ ධාන්‍ය ටික බිමට දාලා මේවා වෙන්වෙන් කරලා බලන ඇස් ඇති පුරුෂයෙක් වගේ මේ දෙපැත්ත කට තියෙන මේ හම්මල්ල හිතලා බලන්න මේක දෙපැත්ත කට තියෙන හම්මල්ලක් නෙවෙයිද කියලා නේද? දෙපැත්ත කට තියෙන හම්මල්ලක් තමයි මේ තියෙන්නේ. මෙන්න මේ හම්මල්ල ලිහලා මේක ඇතුලේ තියෙන මේ කොටස් වෙන් කරලා වෙන් කරලා බිම තියලා බලන්න කියලා කිව්වා. වෙන් කරලා වෙන් කරලා බලන්න කියලා කිව්වා. මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට කියන්නේ කොහොමද? මේ මල්ලේ තියනවා කියලා හිතමු අපි දන්න ධාන්‍ය විදිහට. මේකේ වී තියෙනවා, මුං ඇට තියෙනවා, මෑට තියෙනවා, තල ඇට තියෙනවා, ඔවගේක ඇට ඇට වර්ග තියෙනවා කියලා හිතමු. ඒතර ඒ ඇට වෙනස්නේ. ඒවා වෙන් වෙන් කරලා බලනවා වගේ මේ කයෙත් කෑල්ල කෑල්ල වෙන් කරලා වෙන් කරලා බිම තියලා බලන්න කියලා කිව්වා. මෙන්න මේකේ ස්වභාවය. ඒක තමයි මේ බොහෝ තැන්වල අසුභ භාවනාව කියලා කියනවා. ගුණපතිස්තික කියලා කියනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මේකේදී බලාපොරොත්තු වෙන්නේ මේකේ මේ අසුභ දෙයක් නැත්තම් සමහර අය පිළිකුල් භාවනාව කියලා කියන පිළිකුලක් ඇති කිරීම නන් නෙවෙයි. මේක ඇත්ත ඇති ස්වභාවයෙන් දැකීම තමයි මේකේදී සිදු කරන්නේ. මොකද බොහෝ විට මේක ධාතු මනසිකාරයත් කරලා තමයි බොහෝ වෙලාවට මේක භාවනාවක් විදිහට කරනකොට අපි කරන්නේ. මං හිතන්නේ මේ භාවනාවක් විදිහට මෙතන මෙහිම මේ සූම් තාක්ෂණයේ ඔස්සේ මේ භාවනාව කරන්න පුළුවන් වෙයි කියලා. ඒතර භාවනාවක් විදිහට කරන්න ඉස්සෙල්ලා අපි කරන්නේ මේකේ ධාතු මනසිකාරය කියන කොටස් කරලා ඉන්නවා. එතකොට ඒ පිරිසට මේකේ පිළිකුලකට වඩා දැනෙන්නේ පිළිකුල් භාවනාවක් නෙවෙයි මෙතන දෙන්නේ. මේක ඇත්ත ඇති හැටියෙන් දැකීම. මොකද ඇත්තරම කියනවනම් මේ ධාතු හතරෙන් හැදුණු දේවල් මිසක් ධාතු හතරක් මිසක් මෙතන මේ වෙනස් වෙනස් ආකාර දෙයක් නැහැ. ওই කියන විදිහේ පිළිකුලක්වත් සුභයක්වත් හිතන්න සුභ වෙන්නවත් අසුභ වෙන්නවත් මොකක්වත් මෙතන නැහැ කියන එක ධාතු ස්වභාවයක් කියන එක යාට තේරුනාට පස්සේ මේක පිළිබඳව පිළිකුලක් කියලා එකක් ඇති වෙන්නේ නැහැ. එතකොට ඔය ගිරිමානන්ද සූත්‍රයේදී සංඥා 10ක් විස්තර කරනකොට එතන බුදුරජාණන් වහන්සේ එක සංඥාවක් විදිහට දේශනා කරනවා මෙන්න මේ අසුභ භාවනාව කියන එක. සුභ වූ දෙයක් නෙවෙයි මේක, වටින දෙයක් නෙවෙයි කියලා ඔන්න ඔය ආකාරයට විස්තර කරනවා. ඔය විදිහට මේ ශාරීරික කොටස් කරලා බලන එක කීප තැනකදීම මේ කමඨහනක් විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එවන මෙහින්නාසේ අද භාවනා කිරීම මේ භාවනාව කරන විදිහ විස්තර කරන්න උත්සාහ කරන්නේ මේ භාවනාව කරවන්නේ නැහැ. නමුත් අපි මතු පිටින් අපට තේරෙන විදිහට මේක මොකක්ද කියලා බලන්න පටන් ගමු. එහෙනම් හිතලා බලන්න මේක භාවනාව කරවන්නේ නැහැ. අතරම මෙහෙම කරවන්න සුදුසුත් නැහැ මේ භාවනාව. ඒක මේ අපි හොඳට සමාධියක් ඇති වෙන ආකාරයට ඉඳලා ඒ ස්ථානයකට ඇවිල්ලා එහෙම කරන එක තමයි හොඳ වෙන්නේ. එතකොට අපි එහෙනම් බලමු මේ කය කියන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනනේ දෙපැත්තකට තියෙන මල්ලක් ලිහලා බලන ඇස් ඇති පුරුෂයෙක් වගේ මේක බලන්න කියලා. එතකොට මේක මුලින්ම කියනවා උද්දම් පාද තල අදෝ කේ සමත්තක තත පරියන්තම් පූරන් නානප්පකාරස්ස සුචිනෝ පච්ච වෙක්කති. හිස මුදුනේ සිට දෙපතුල දක්වා කෙස් වලින් වැහිලා තියෙන මේ හිස මුදුනේ සිට නැත්තම් කේශාන්තයේ සිට පාදාන්තයේ දක්වා හමකින් වැහිලා තියෙන මේ අසූචි ගොඩ බලන්න කියලා කියනවා. එකෙන් එකට වෙන් කරලා වෙන් කරලා එහෙමන හිතලා බලන්න තමන්ගේ හිස මුදුනේ තමන්ට පේනවා මේ හිස මුදුනේ තියෙන මොනවාද? කෙස්. උඩ හිතලා බලන්න මේ කෙස් කියන එක සුබ දෙයක්ද කියලා. ඔබ හරියට මේක මේ හොදලා පිරිසුදු කරලා පීරලා නාවලා ෂැම්පු දාලා කන්ඩිෂනර් දාලා සමහර වෙලාවට පාට කරලා සමහර අය රැලි කරලා සමහර රැලි තියන අය ඒවා නොයෙක් උපකරණ වලින් කෙලින් කරලා නොයෙක් හැඩවලට කපලා එක එක විලාසිතා දාලා එක එක කටු ගහලා මල් ගහලා නොයෙක් ආකාරයෙන් හැඩ කරලා තියෙන මේ කෙස්. බොහෝ දෙනෙක් හරි කැමති කෙස් වලට. කෙස් හරිම සුබ දෙයක් කියලා හිතාගෙන ඉන්නවා. එතකොට මේ කෙස් ටිකට කෙස් තියෙන බොහෝ විට ගිහි කට්ටිය දන්නවා ඒක වෙනුවෙන් කොච්චර නම් වැඩ කරනවද කියලා. මේක කෙස් ටික දික් කරගන්න, මේක ලස්සනට තියාගන්න, මේක ස්වභාව ධර්මයෙන්ම සුදු වෙනකොට මේක කළු කරන්න විදිහට පුදුමාකාර වෙහෙසක් දරනවා තමන්ට ඕනේ විදිහට මේ කෙස් ටික තියාගන්න කියලා. හැබැයි මේ කෙස් ටික තමන්ට ඕනේ විදිහට තියෙන්නේ නැහැ. තියෙන්නේ නැති වුනහම දුක් වෙනවා. තිබුණ විදිහට තියාගන්න කියලා පාට කරනවා. පාට කරාට වැඩක් නැහැ. ආයෙත් අලුතෙන් ඉන්නේ සුදු ඒවා තමයි. ඉතින් ওই විදිහට මහා වෙහෙසක් දරනවා. ඊළඟට අපි හරියට අගේ කරනවා මේ දිග කෙස් කලඹක් තිනකොට මේ කවියෝ මේකට කවි කියනවා, සින්දු කියනවා. ඒ විදිහට බොහොමත්ම අගේ කරන බොහොම සුබ දෙයක් කියලා හිතාගෙන ඉන්න එකක් තමයි මේ කෙස් කියන්නේ. ඉතල බලන්න ඔබ ඔච්චර මේ අගයක් කරන ඔච්චර වටිනා කියලා කියන කේස්. ඔය කෙස් ගස් කීපයක් තමන්ගේ කෑම එකට වැටලා තිබ්බොත් බත් එකට එහෙම වැටුණොත් කොහොමද ඉතල බලන්න. ඔය කෙස් ගස් බත් එකට වැටුනාම බත් ඇට ටික ඔය කෙස් ගස් වල ඇමිණිනවා. උට ඔය කෙස් ගස් වල ඇමිණිලා තියෙන බත් ටික පිහලා අරගෙන බත් පිඟානට දාලා කෙස් ටික අයින් කරලා බත් ටික කන්න පුළුවන්ද? බෑ නේද? ඊළඟට ඉතල බලන්න ඔය කෙස් දිග ලස්සනයි කියන කෙස් දිග එක්කෙනෙක්ගේ කෙස් හැම තැනම ඇඳන් වල පුටු වල බිම හැම තැනම පාපිස් වල හැම තැනම වැටලා තියෙනවනේ. ඒක ලස්සනයි කියලා කියනවාද කවුරුත්? ඒක සුබ දෙයක් විදියට දකින්නවාද? අපි දකිනවා ඔය බාත්රූම් වල එහෙම කෙස් වැටුනාම හරිම අප්‍රසන්න ස්වභාවයක් ඇති වෙනවා නේද? එතකොට ඒ වගේම ඔය කෙස් ලස්සනයි කියන එක කෙස් කොහොමද පීනනකොට වැටෙනවනේ. එතකොට ඒ කෙස් ටිකක් එහෙම ළඟ තියාගෙන ඉන්න එහෙම කාට හරි ආසාවක් ඇති වෙනවා. දැන් බොහෝ පිරිමි පාර්ශ්වයා කැමතිනේ හොඳට දිග කෙස් කලඹක් තියෙන ලස්සන කෙස් කලඹක් තියෙන කාන්තාවක් විවාහ කරගන්න පව සමහර අය කෙස් කලඹ දිහා බලලා විවාහ කරගන්නවා. හැබැයි ඒක එහෙම තියෙන්නේ නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. එතකොට ඉතින් මේක විපරිණාමයට පත් වෙනකොට දුකටපත් වෙනවා. ඉතින් කෙස් ටික විතරනේ බැලුවේ නේද? එතකොට එහෙම කෙනෙකුට හිතලා බලන්න අපිට කෙස් හොයාගන්න ඉතින් එච්චර අමාරු නැහැ. අපිට ඔය බාබර් කෙනෙක් ළඟට වගේ ගියොත් එහෙම කෙස් ඕනේ තරම් හොයාගන්න පුළුවන්. එතකොට කාට හරි කොණ්ඩේ කපපු ගෑණු ළමෙක් දෙනවා. ඒත් එක්ක අර දෑවැද්දට ලොරියක කෙස් ගොඩක් ගෙනල්ලා දෙනවා. කාමරය පුරවලා දාගෙන ඉන්නේ. දිග කෙස් තියෙනවා, සුදු කෙස් තියෙනවා, පාට කරපු ඒවා තියෙනවා, රැලි ඒවා තියෙනවා, කෙලින් ඒවා තියෙනවා. හොඳට පැකට් කරලා මුළු කාමරයක් පුරවන්න කෙස් ගොඩාක් ගෙනල්ලා පුරවලා දෙනවා. මෙන්න මගේ දුවට කෙස් නෑ. ඒක නිසා මම ඉන්න කෙස් ලොරියක් ගෙනාවා කියලා. දැන් අර කෙස් වලට ආස මහත්තයාට ඕනේ වෙලාවක අර කාමරයට ගිහිල්ලා කවුරුත් එපා කියන්නේ. කෙස් අල්ල ඉන්න පුළුවන්, ඕනනම් ඉබලා බලන්න පුළුවන්. ඔය විදිහට දැන් කෙස් ඇති තරම් දිනවා. පොඩි වෙනසකට තියෙන්නේ ගෑනු ළමයා වෙනම ඉන්නවා, කෙස් ටික වෙනම තියෙනවා. කවුරුත් කැමති වේද හොමු දුන්න? එහෙම නෑ නේද? එතකොට කෙස් වෙනම තියෙනකොට කිසිම කෙනෙකුට මේ කෙස් වලට එහෙම අගයක් දෙන්නේ නෑ. ඊළඟට හිතලා බලන්න තමන් ඔය ආසාවෙන් රැකගෙන හොදලා පීරලා නාවලා රැකගෙන ඉන්න කෙස් වැටුණට පස්සේ ඒකට මොකද උනේ කියලා හොයලා බලනවාද අපි? ඒකට වටිනාකමක් දෙනවද? එහෙමත් නැහැ නේද? ඊට පස්සේ ප්‍රසන්න බවකුත් නැහැ. හැබැයි මේ ඔළුවට හයි වෙලා තියෙනකොට මේකට අමුතුම වටිනාකමක් එනවා. මොකද්දෝ වටිනාකමක් දෙනවා. ඊළඟට හිතලා බලන්න ඔබේම ඔය ඔළුවේ තියෙන කෙස් ටික ඔබ ඔය කරන වැඩ ටික නොකර හිටියොත් අපි දැකලා තියෙන ඔය පාර එහෙම මානසික රෝගී කට්ටිය විශේෂයෙන් ලංකාවේ අපි දැකලා තියෙනවා පාරේ ඉන්න ඔළුව පීරලා නැහැ, හෝදලා නැහැ, මුකුත් නැහැ. එතකොට මේ කෙස් කියන එක කරල් කරල් වගේ හැදෙනවා. ඊට පස්සේ මේකේ දූවිලි ගොඩක් බැඳෙනවා. දූවිලි බැඳිලා කරල් කරල් වගේ හැදිලා හැඩපළු ගෙතිලා තියෙන මේ කෙස් බලන්න ලස්සනද කියලා ඒ කෙස් වලට ආසාවක් ඇති වෙනවා. දැන් ඔබේ ඒ ඔය ලස්සනයි කියන කෙස් ටික හොදන්න නැතුව පීරන්න නැතුව ඔය ගාන જાති ගාන්නේ නැතුව නිකම්ම තිබ්බොත් ඔය වගේම නේද? එහෙමනම් මේ කෙස් සුබයිද කියලා හොඳට හොයලා බලන්න. ඊළඟට ඔළුවින් මේ කෙස් ටික ගැලවිලා આવොත් කොයි වගේද කියලා හිතලා බලන්න. දැන් හිතන්න දැන් ඕම මිදගෙන හිතන්න තමන් ගුළුවේ තියෙන කෙස් ටික මේ කෙස් අල්ලලා ඇද්දොත් එම ගැලවෙනවනේ. කෙස් ටික ඔක්කොම ගලවලා තමන්ගේ දෝතර ගත්තොත් කොයි වගේද මේ කෙස් ටික කියලා හිතලා බලන්න. ලස්සනයි කියලා හිතෙනවද? වටිනකමක් තියෙනවද? මගේ කියන්න පුළුවන්ද? නහයට ලං කරලා බැලුවොත් ඒ කෙස් සුවඳයිද කියලා හිතලා බලන්න. මේ කෙස් ස්වභාවයෙන්ම ගඳයි. මේකේ සුවඳක් නැහැ. ඔය මේ කෙස් වලට දානේ වහින්ද සුවඳ වුණාට කොයිතරම් සුවඳ කරා ඒක සුවඳ පවතින්නේ නැහැ නේද? ඒක නේද ඇත්ත ස්වභාවය. එහෙනම් මේ ගඳ ගහන කෙස් ගොඩක්, පිළිකුල් සහිත කෙස් ගොඩක්, වටිනකමක් නැති දෙයක්. මේ කෙස් වලට තියනවද පණ? ප්‍රාණයක් ජීවියක් තියනවද? නැහැ නේද? එහෙනම් කිසිම ප්‍රාණයක් ජීවියක් නැහැ. කිසිම වටිනකමක් නැහැ. මේ සියල්ල හැදිලා තියෙන ධාතු හතරේ. ධාතු හතරෙන් ඇදිච්ච බොරු මායාවක් පමණයි. මේකේ සුබයි කියනවත් අසුබයි කියනවත් වටිනා කියනවත් කිසිවක්ම නැහැ. එහෙමනම් කෙස්වල ස්වභාවය මේක තමයි නේද? ඊළඟට මේ ශාරීරික පුරහම තියෙන ලොම්. රේසරකින් එහෙම කැපුවොත් මේ ලොම් ටික ගලවලා ගන්න පුළුවන්. හිතන්න බලන්න මේ ලොම් ඇගේ තිනකොට අපට ගාණක් නැහැ. හැබැයි මේ ලොම් කෑම එකට වැටලා තිබුණොත් කාගේ හරි ඇඟේ තියෙන ලොම් කෑම වලට වැටලා එහෙම තිබ්බොත් මේ කෑම එකේ ලොම් අයින් කළා අපට කෑම එක ගන්න පුළුවන්ද? එහෙම බෑ නේද? මේ ලොම් ටික ඔක්කොම කපලා දෝතර ගත්තොත් ලස්සනයි කියලා සුබයි කියලා එහෙම හිතනවාද? එහෙමත් නෑ නේද? ඊළඟට මේ ලොම් වලට පණක් තියනවාද? මේ ලොම් වලට පණ තියෙන දෙයක් නෙවෙයි මේ ශාරීරියේ කැපුවට දැනෙන්නෙත් නැති දෙයක් තමයි මේ ලොම් කියලා කියන්නේ. ඊළඟට මේ ඇඟිලි වල තියෙන නියපොතු. මේ නියපොතු ගැලෙව්වොත් එහෙම මොකද වෙන්නේ? අඬුවකින් ඇද්දොත් මේ නියපොත ගැලවිලා එනවා. හරියට මාළු කොරපොත්තක් වගේ. මේ එළියට තියෙන චුට්ටයි ඇතුළට ගොඩක් තියෙනවා. ඒ කොටසත් එක්ක ආපුවම ලේත් ඇවිල්ලා ඉතලා බලන්න මේ නියපොතු වල ලස්සනද කියලා. එහෙම ලස්සනක් වටිනකමක් නැහැ නේද? දැන් අපි බෝංචි වගේ එළවලුක් කපනකොට ඇඟිල්ලත් ඇඟිලි චූටි කෑල්ලකුත් එක්ක නියපොත්තකුත් කැපිලා බෝංචියකට වැටලා තිබ්බොත් උයනකොට ඒක වැටිලා කන කෙනෙකුට හම්බුනොත් එයාට පුළුවන් දර නියපොතු කෑල්ල අයින් කරලා මේ බෝංචි ටික එහෙම කන්න බෑ නේද? හරි පිළිකුල් ස්වභාවයක් තියෙනවා. ඒකට මේ නියපොත්ත ගලවලා ගන්නකොට හරිම පිළිකුලයි. ශරීරයෙන් වෙන් වුණාට පස්සේ බොහොම පිළිකුලයි. හැබැයි ශරීරයට සම්බන්ධලා තියෙනකොට මට සුබයි කියලා හිතෙනවා. සුබ නෑ. එතනත් අසුබම තමයි. එතනත් නියපොතු බැලුවොත් එහෙම නියපොතු සුවඳ නෑ. නියපොතු කියන්නේ ගඳ ගන්න දෙයක්. මේක අර ගඳ නැති කරන්න යන එක දේවල් දාලා තමයි අපි මේ ගඳ අඩු කරගෙන තියෙන්නේ. එහෙමනම් මෙන්න මේ නියපොතු කියන්නේ කිසිම ප්‍රාණයක් ජීවියක් නැති වටිනකමක් නැති අසුබ වූ අසාරු වූ දෙයක් කියලා අපට තේරෙනවා. එහෙමනම් තවත් තියෙනවා මේ කටේ දත් තියෙනවා. දත් ගලවපු අයත් ඉන්නවනේ. එතකොට ඒගොල්ලන්ට හොඳට මතක ඇති ඉන්නේ දත්වල ස්වභාවය කොහොමද කියලා. කටේ තියෙනකොට අපට මේ දත් හරි සුබයි. හැම වෙලාවෙම හොදලා සුද්ධ කරලා පිරිසුදු කරලා නිතර නිතර තියාගෙන ඉන්නවා. හැබැයි මේ දතක් ගලවලා ගත්තට පස්සේ දැන් ඩොක්ටර් ළඟට ගිහපුවම දතක් නරක් කරලා ගිහපුවම දත ගලවනවනේ. ගැලවුවට පස්සේ තමන්ට පුළුවන් ද කටේ දාගෙන ආපහු එන්න? බෑ නේද? හරිම පිළිකුල් සහිත උදයක්. මේ දත් ටික ඔක්කොම ගලවලා ගත්තොත් බලන්න අප්‍රසන්න ස්වභාවයක් තමයි තියෙන්නේ. ඊළඟට මේ දත් කොච්චර පිරිසුදු කරත් මේ මාසේ කෑම කුණු එච්චිව රැඳිලා ගඳ ගන්නවා. කියලා ගඳ එනවා, ලේ ගඳ එනවා. හරිම අප්‍රසන්න ස්වභාවයක් තියෙන්නේ. ඒක නිසා තමයි අපට අර ගලවලා අතර දුන්න දත ආපහු කටට දාගන්න බැරිලා තියෙන්නේ. එතකොට මේ දත කියන එකට පණ තියෙනවද ඉතල බලන්න? සත්ව පුද්ගලික ආත්මයක් කියලා මොකක්වත් තියෙනවද මේක තුල? එහෙම මොකක්වත් නැහැ. කිසිම ප්‍රාණයක් ජීවියක් නැති සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච දත් කියලා જાතියක් තියෙනවා. ඊළඟට මේ ශරීරේ වැහිලා තියෙන හමකි. මේ හමේ ස්වභාවය කොහොමද? අපි දැකලා තියෙන කුකුල් මස් ගන්න කට්ටියම දන්නේ ඇති. ඒගොල්ලොන්ගේ හමක් තියෙනවා. අන්න ඒ වගේම අපෙත් මේ වැහිච්ච හමක් තියෙන මුළු ශරීරයෙන් වැහිච්ච හමක් තියෙනවා. මේ හැම කියන එක ගැලවුවොත් කොයි වගේද හිතලා බලන්න මේ ශරීරයේ ස්වභාවය. මේ ශරීරයේ ස්වභාවය හිතලා බලන්න මේ හැම ගලවලා ගත්තොත් කොහොමද කියලා. අපි දැකලා තියෙන මේ හැම ගලවපු සත්තුන්ගේ ස්වභාවය. කුකුල්ලුන්ගේ හැම ගලවලා, ඒ වගේම හරක් වගේ සත්තුන්ගේ හැම ගලවලා තියෙනත් අපි දැකලා තියෙන. ඒ වගේම තමයි මෙයා. උඩ හිතලා බලන්න මේ හැම ගලවලා බැලුවට පස්සේ මෙන්න මේ ශරීරය ඇතුළ අපට හොඳට පේන්න පටන් ගන්නවා. මේ හැම කියන එක ගැලවුවොත් එම ඔළුවේ මුදුනේ ඉඳලා අත් දෙකෙන් කකුල් දෙකෙන් බඩෙන් පපුවෙන් ඔක්කොගේම හැම සම්පූර්ණයෙන්ම ගලවලා කෝට් එකක් ගලවනවා වගේ, දික්කල්සමක් ගලවනවා වගේ, මේස් දෙකක් ගලවනවා වගේ එළියටම ගලවලා ගත්තොත් එහෙම. හිතලා බලන්න මේ හැම ලස්සන දෙයක්ද කියලා. මේ හැම ඇතුලේ තෙල් කෑලිත් ගෑවිලා, ලේත් ගෑවිලා තමයි ගැලවිලා එන්නේ. ඊට පස්සේ මේක ඇකිලෙනවා. අර සර්පයේගේ හැවකටත් වඩා අප්‍රසන්න වුණු ස්වභාවයක් තමයි මේ හැම කියන එකේ තියෙන්නේ. එතකොට මේ හැම කියන එක හැම වෙලාවෙම මොකද වෙන්නේ? පොතු පොතු වගේ ගැලවි ගැලවි බිමට වැටෙනවා. පරණ හැම දිර දිර පොළොවට පස් වෙනවා. ඒ වගේම කෙස් බිමට වැටි වැටි, ලොම් බිමට වැටි වැටි, කපන කපන නියපොතු බිමට වැටි වැටි, පොරොවට පස්වේවි යනවා. හමත් මේ විදිහට පස්වේවි යනවා. ඒතර කෑම් වලින් හැදි හැදි එන හම, හැදි හැදි එන කෙස්, ලොම්, නියපොතු, දත් කියන ස්වභාවය. එතකොට මේව හැදි හැදි යනවා. මේ ජීවත් වෙල ඉඳිද්දිම මේකේ කොටස් පොරොවට පස්වේවි යනවා. එතකොට මේ හම ගැලෙව්වට පස්සේ දැන් තමන්ට මේ ශරීරය ඇතුළ හොඳට පේන්න පටන් ගන්නවා. අපිට ඇත්තටම ඇයි මේ හමක් ඕන වෙලා තියෙන්නේ? මේ හම නොතිබ්බන අපිට මොකද වෙන්නේ? මේ ඇතුලේ තියෙන ඔක්කොම පේන්න පටන් ගන්නවා නේද? ඊළඟට අපිට පාරේ යන්න හම්බෙන්නේ නැහැ. කපුටෝ බල්ලෝ ඇවිල්ලා අපේ කෑලි ගලවගෙන යනවා. එහෙමනම් අන්නේ ටික ඔක්කොම වහලා තියෙනවා. මේක ගඳ එළියට එන්නේ නැහැ. අපි දන්නවා මේ මස් කීන කොයිතරම් අප්‍රසන්න ගඳ ගන්න දේවල්ද කියලා. ඒ ටික වහලා තියෙනවා මෙන්න මේ හම කියන එකේ. එතකොට මේ හම ඉවත් කරොත් එීම ඔන්න මේ මල්ල ඇතුලේ තියෙන අපිට පේන්න පටන් ගන්නවා. එතකොට අපිට පේනවා මස් කියනවා නේද? මස් පේන්න පටන් ගන්නවා. එතකොට මේ මස් මොකටද ඕනේ කරන්නේ? අපි මස් දැකලා තියෙන සත්තුන්ගේ මස් වගේම තමයි මේ ශාරීරික මස්. මේ මස් කියනවා මොකටද අපිට ඕනේ කරන්නේ? මේ මස් වලින් තමයි මේ අත් කකුල් එහාට මෙහාට හරවන්න, නමන්න, බෙල්ල, ඇඟිලිෙම එහාට මෙහාට ඇදලා නමලා දිගෑරලා තමයි මේ මස් ඇදිලා දිගෑරලා තමයි මෙන්න මේ ශරීරයේ ක්‍රියාත්මක වීම කියන එක සිද්ධ වෙන්නේ. එහෙමනම් අපිට මේකට මස් අවශ්‍ය කරනවා. එතකොට මේ මස් ටික ගැලෙව්වොත් මේ මස් ඔස්සේ තියෙනවා නහරවැල්. ලේ එහාට මෙහාට ගෙනියන්න නහරවැල් තියෙනවා. මේ නහරත් එක්කම ගලවලා ගත්තොත් ඉතලා බලන්න මේ නහරවල ස්වභාවය කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. වන්න සන්ටාන ගන්දේහි ආසයෝකාසතෝ තත පටික්කුලානිකායේ මේ කුණපාණි දීසෝලස. ඔය සතර කමඨහන් වල මේ අසුභ කියන භාවනාව කරනකොට ඒ කොටසේදී බුදුහාමුදුර දේශනා කරනවා වර්ණීන් සටහනින් තියෙන තැනින් කරන වැඩෙන් මෙන්න එක බලන්න කියලා. මොනවද මේ කියලා මේ කුණප 32 බලන්න කියලා කියනවා. එහෙමනම් මෙන්න මේ මස්සස්සි තියෙනවා නහරවැ. මේ නහරවල් ලස්ස පිරීලා තියෙන අල්ලේ. එතකොට මේ මස්සස්සි තියෙන නහරවැල් ටික ගලවලා ගත්තොත් එහෙම හරියට පණුව ගොඩක් වගේ දිග ලොකු පණුව, කොට පණුව, පුංචි පණුව, පුංචි කේශනාලිකා කියලා චූටි චූටි පණුව අන්නේ වගේ පණුව ගොඩක් වගේ තියෙනවා නහරවැල් ටික. ඊළඟට මේ මස් ටික කියන එක වෙනම ගත්තොත් ඒකට පණ ඇත්තෙත් නෑ. ඒක ජීවත් තියෙන එකක් නෙවෙයි. මස් ටිකක් කියන්නේ ජීවත් තියෙන එකක් නෙවෙයි. ඊළඟට මේ නහරවැලුත් ඒ වගේ. නහරවැල් ඇසලේ පිරිලා තියෙනවා. එතකොට නහර වැලුයි. ඊළඟට මේ මස් සම්බන්ධ වෙලා තියෙන අපි කියව රට්ටික සංඥාව කරද්දීම ඇටකොටු වලට සම්බන්ධ වෙලා තියෙන මස්වල තද කොටසක් වගේ නිකන් කෙඳි සහිත බව වැඩි තැන් කොටසකින් සම්බන්ධ වෙලා තියෙන එකට නහරු කියනවා කිව්වා. මෙන්න මේ ඒවත් එක්කම ගලවලා අයින් කරාට පස්සේ අපිට මේ ශරීරය ඇතුලේ තියෙන අවයව පේන්න පටන් ගන්නවා. ඔන්න හිතලා බලන්න මේ මස් ටික ඔක්කොම අයින් කරා කියලා. දැන් අපි රට්ටික සංඥාවෙදි කිව්වා මතකද? අර පඹේ හදනකොට කෝටු ටිකක් එකතු කරලා ගැට ගහලා ඒක උඩට මුට්ටියක් දාලා ඒකේ ඇස් දෙක, කන් දෙක, නහය එහෙම කට එහෙම ඇඳා තොප්පියක් දැම්මා. ඊට පස්සේ මේ ඇඟ කොටසේ පිදුරු දාලා ලණු වලින් ගැට ගහලා මේ හදලා ඊට පස්සේ කෝට් එක දැම්මා කිව්වා වගේ. දැන් මේ පිදුරු වගේ තමයි අපේ මස් කියන එක නේද? එතකොට අපිට මේ වගේ ඇතුලේ තියෙන අර කෝටු ටික අපිට හොඳට පේන්න පටන් ගන්නවා. එතකොට අරකේ වගේ නෙවෙයි, පඹයාගේ වගේ නෙවෙයි. පඹයාගේ ඇතුලේ මුකුත් නැහෙනේ. මේක ඇතුලේ ගොඩක් જાති තියෙන මේ ක්‍රියාත්මක භාවයක් තියෙනවනේ, ක්‍රියාත්මක වීමක් තියෙනවා. ඒ ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය ඉන්ධන නැත්තම් මේක මැෂින් එකක් වගේ වැඩ කරන එකක් නේ. එතකොට ඒකට අවශ්‍ය ඉන්ධන තියෙනවා. ඊළඟට ඒ ඉන්ධන ක්‍රියාත්මක වෙලා ශක්තිය නිපදවන්න ගොඩක් දේවල් තියෙනවා. ඊළඟට මේකට ආරක්ෂා කරන්න යම් ක්‍රමවේදයක් හැදිලා තියෙනවා. ඒක සඳහා ක්‍රියා කරන උපකරණ ටිකක් මේකේ තියෙනවා මේක ASCII. ඊළඟට මේක පිරිසුදු කරන්න තව ඇතුළේ පිරිසුදු කරන්න ලේහෙන් පිරිසුදු කරගන්න තව මේ උපකරණ පද්ධතියක් ලෑස්තිලා තියෙනවා. වකුගඩු, මූත්‍රාශය වගේ. ඊළඟට ඔය ආහාර ගන්න නැත්තම් මේකට අවශ්‍ය ඉන්ද්‍රිය සපයා ගන්න ආහාර ජීර්ණ පද්ධතිය කියලා එකක් තියෙනවා. ඒකේ අවශ්‍ය දේවල් වැඩ කරගන්න. ඊළඟට මේක දහණය කරගන්න නැත්නම් ඉන්ධන දහණය කරන්න ඔක්සිජන් කියන වාතය ඕනේ. අපි දන්නවනේ වාහනයකට උනත් අවශ්‍ය කරනනේ වාතය. ඒ වගේ මේ වාතය අතුල් කරගන්න ශ්වසන පද්ධතිය කියලා නැත්නම් මේ හුස්ම ගන්නවා කියලා වැඩක් කරනවා. ඊළඟට මේක පිච්චිලා ඉවරලා පිට වෙන කාබන් ඩයොක්සයිඩ් නැත්නම් අපි දන්නවනේ වාහනයකත් අර සයිලන්සර් එකකින් එළියට යනවනේ දුම. අන්න ඒ වගේ මේකෙත් මේ පිට වෙන පිච්චිලා මේ පිට වෙන අපවිත්‍ර වාතය නැත්නම් කාබන් ඩයොක්සයිඩ් වාතය එළියට දාන්න ප්‍රාශ්වාසය කියලා වැඩක් කරනවා. එතකොට ඒකට වෙනම උපකරණ ටිකක් තියෙනවා පෙනහළු දෙක කියලා. ඊළඟට මේවා මේ ඉන්ධන ඒ අවශ්‍ය ස්ථානට ගෙනියන්න තවත් උපකරණ කණ්ඩායමක් ලෑස්ති වෙලා තියෙනවා. නැත්නම් උපකරණ පද්ධතිය ක්‍රියාත්මක වෙනවා මේ රුධිර සංසරණ පද්ධතිය කියලා. එතකොට මේ ලේ වලට තමයි ඔක්සිජන් උරාගෙන හැම සෛලයක් පාසා මෙයා තමයි ගිහිල්ලා දෙන්නේ මේ ඒ ලේ මාර්ගයෙන් තමයි මේ තැන් තැන් වලට ඔක්සිජන් කියන එක ගිහිල්ලා දෙන්නේ. ඊළඟට ඒ වගේ දිදී වැඩ කරලා ඒ වගේ පිට වෙන පිච්චිලා ශක්තියක් විදිහට වැය වෙලා පිට වෙන කාබන් ඩයොක්සයිඩ් ටික ආපහු සරක් ලේ වලට උරාගෙන ඒ ටික ඔක්කොම එකරගෙන අරගෙන එනවා පෙනහළු වලට. පෙනහළුට නේ හෘදේ වස්තු වලට. හෘදේ වස්තුවට අරගෙන ආවම හෘදේ වස්තුවේ මොකද කරන්නේ? අපිරිසුදු ඒවා ටික යවනවා පෙනහළු වලට. පෙනහළු වලට යවලා පෙනහළු වලින් ඒකේ තියෙන අපිරිසුදු ඒවා ටික එළියට වාතයට පිට කරලා ප්‍රාශ්වාසයක් විදිහට ආයෙත් ආශ්වාස කරලා හොඳ වාතය අරගෙන ආපහු ඒ පිරිසුදු කියන්නේ අර කාබන් ඩයොක්සයිඩ් පිට වෙච්චි මේ ලේ වලට අර ඔක්සිජන් ටික ඇතුල් කරලා ඊට පස්සේ ආපහු බෙදා හරින ඔන්න ඔය විදිහට ක්‍රියාවක් එනවා. ඒකට මේ වැඩ කරද්දී මේ අවයව වල තවත් රැස්වෙන එකක් තියෙනවා. මේ කාය කිනික පහනක් විදිහට මේ බුදුරජාණන් වහන්සේ පහන වගේ ගන්න කියලා කිව්වනේ. එතකොට අපි බැලුවොත් මේ පහන දැල්වීම සඳහා තෙල් කියලා දෙයක් අවශ්‍ය කරනවා. ඊළඟට වාතය කියලා දෙයක් අවශ්‍ය කරනවා. අන්න ඒ වගේ ඒ දැවෙනකොට කාබන් ඩයොක්සයිඩ් කියලා නැත්තම් මේ දුමක් කියලා එකක් පිට වෙනවා. ඊළඟට මේ තිරේ දැවීමක් කියලා තිරේ අපි දන්නා තිරේ දැවි ගිහිල්ලා ඒකේ මේ තිරේ දැල්ලා කළු පාටට ඉතුරු වීමක් කියලා දෙයක් සිදු වෙනවා. ඔන්න ඔය වගේ මේ ශරීරයේ ක්‍රියා කරනකොට මේ ක්‍රියාකාරීත්වෙත් එක්ක මැරෙන දේවල්, පිච්චෙන දේවල්, ඉතුරු වෙන දේවල් තියෙනවා. වාතය එළියට යනවා ප්‍රාශ්වාසයෙන්. ඉතුරු අපසුද්ධාවිය ලේ වලට එකතු වෙලා තියෙනවා. අන්න ඒ ලේ වලට එකතු වෙච්ච ඒවා ටික පෙරලා අයින් කරන්න ඕනේ. පෙරලා අයින් නොකරොත් මොකද වෙන්නේ? මේ ශරීරයේ ලේ විස වෙලා ඒ මනුස්සයා මරණයට පත් වෙනවා. මේ ජීවිතේ පවත්ත ගන්න බැරි වෙනවා. අන්න ඒකට මේවා පෙරන්න උපකරණයක් තියෙනවා. වකුගඩු දෙකක් කියලා උපකරණ දෙකක් තියෙනවා. ඒකෙන් මොකද කරන්නේ? උදේ දවල් රැය නැතුව මේ වාතය පිරිසුදු කරනවා. පෙර පෙර වතුර ටිකකුත් එක්ක එකතු කරලා ලේ වල තියෙන වතුර ටිකකුත් අරගෙන හොදලා මෙන්න මේ පෙරලා ඉවරලා මූත්‍රා කියලා මේ ඒ වකුගඩු දෙකෙන් පෙරලා මූත්‍රා මල්ලකට මූත්‍රාශය කියලා මල්ලකට මෙන්න මේවා බිඳුව බිඳුව හැම වෙලාවෙම පෙර සකස් කරනවා. එතකොට මේ එකතු කරලා තියෙන මේ මූත්‍රා මල්ල පිරෙනකොට පිරුණා කියලා සංඥාවක් ආපම අපි මොකද කරන්නේ? මෙන්න මෙයා එක්කරගෙන ගිහිල්ලා ඒ මූත්‍රා මල්ල අස් කරලා පිරිසුදු කරනවා. එතකොට බැරි වෙලා හරි මෙන්න මේක පෙරන්නේ නැති වුණොත් මේ වකුගඩු දෙක ක්‍රියාත්මක නොවි මේ ලේ වල තියෙන අපිරිසුදුතාවය පෙරලා දැන් ඇරියේ නැත්නම් එහෙනම් මොකද වෙන්නේ? මෙයා දවස් කීපයක් යනකොට මරණයටපත් වෙනවා. ඒක තමයි මේ වකුගඩු දෙක ක්‍රියාත්මක වෙන්නේ නැති වුණාම මොකද කරන්නේ? ඔය ඩයලිසිස් මැෂින් කියලා මැෂින් එකකට හයි කරලා ඉවරලා මේ ලේ පිරිසුදු කිරීම කියන එක කරනවා. ඉතින් ওই විදිහට එනං අන්න ඒ වගේ වැඩක් කරන්න මේ උපකරණ ටිකක් මේක ඇස්සේ තියෙනවා. ඊළඟට ඔය කෑම වලින් ගන්න දේවල් ඒ වෙලාවෙම සියල්ල වැය කරගෙන බෑනේ. කෑම නැති වෙලාවට ගන්නත් ඒකේ තැම්පත් කරලා තියාගන්න කොටසක් තියෙනවා. අන්න ඒවා ටික තැම්පත් කරන්න අක්මාව කියලා කෑල්ලක් තියෙනවා. ඒකට ඒකේ මේවා තැම්පත් කරගෙන තියෙන අර ආහාරවල ඒ වෙලේට පාවිච්චි කරන්න කොටසක් නිදහස් කරලා ඉතුරු ටික තැම්පත් කරලා තියාගන්න ගබඩාවක් විදිහට. සමහර බෙහෙත් ඖෂධ පවා මේකේ තැම්පත් කරලා තියාගන්න අවශ්‍ය වෙලාවට දීර්ඝ කාලීනයක් ගන්න. එන්නේ විදිහට. එහෙමනම් මෙන්න මේ කෑලි ටික තමයි මේ අවශ්‍යතාවයට අර පඹයට වඩා මේකට වෙනසකට තියෙන්නේ. මෙන්න මෙහෙම මේක ක්‍රියාත්මක භාවයක් සිදු වෙනවා. ඒ ක්‍රියාත්මක භාවය සඳහා අවශ්‍ය කරන උපකරණ ටිකක් තියෙනවා. ඒවට කියන එක එක පද්ධති කියලා. එක එක පද්ධති කියලා ආහාර ජීර්ණ පද්ධතිය කියනවා. ඊළඟට ශෝෂණ පද්ධතිය කියනවා. ඊළඟට ඔය මූත්‍රා හිම වකුගඩු දෙක හිම සහිත ඒ මූත්‍රා පිට කරන පිරිසුදු කරලා ලේ පිරිසුදු කරන ඒ කොටසට වෙනම පද්ධතියක් කියලා කියනවා. ඊළඟට ලේ බෙදා හරින රුධිර සංසරණ පද්ධතිය කියලා කියනවා. ඊළඟට මේ ස්නායු පද්ධතිය කියලා මේක එක්ක දැනගන්න ඒ වගේ ක්‍රමයක් තියෙනවා. ඊළඟට මේව ඔක්කොම පාලනය කරන්න මේ අර්පඹයාගේ මුට්ටියක් ඔළුවින් උඩින් තිබ්බා වගේ මුට්ටියක් උඩින්ම තියෙනවනේ. අන්න ඒ වගේ මෙතනත් මුට්ටියක් වගේ එකක් තියෙනවා. මොකද්ද මේ හෙල්මට් එකක් වගේ ඔලු කට්ට කියන එක අපි අට්ටික සංඥාවේදී මේක කරා. ඒතකොට මෙන්න මේක ASCII මොලය කියලා ජෙලි එකක් වගේ වැඩි හයියේ නැති ලොඳ වගේ. තවත් මේක දියරේක තැවරිලා තියෙනවා. සෙවල වගේ වතුර වර්ගයක තැවරිලා තියෙන අර ගෝවා මලක් වගේ, ගෝවා මල වගේ හයිය එකක් නෙවෙයි. ඒක තරම් මේ ප්‍රසන්න දෙයක්ුත් නෙවෙයි. අන්න ඒ විදිහේ මොළය කියලා එකක් තියෙනවා. ඒකෙන් තමයි මේ සියල්ලම ශරීරයේ සියල්ලම පාලනය කිරීම කියන එක සිදු කරන්නේ මෙන්න මෙතනින් තමයි. එතකොට ඔන්නෝව තමයි අපිට බලාගන්න තියෙන්නේ මේ ශරීරයේ කොටස් කියලා ගත්තොත්. දැන් හැම ගැලෙව්වට පස්සේ අපිට ඇතුලේ තියෙන ඕවා තමයි පේන්න තියෙන්නේ. ඉතින් හිතලා බලන්න මේ මේ එක එක කෑල්ල අරගෙන බැලුවොත් මේ එක කෑල්ලකවත් ඔය සුභ සංඥාවක් දාන්න අපිට පුළුවන් කමක් නැහැ. අපි දැකලා තියෙන ඔය පාරේ යනකොට වාහන වලට සත්තු අහු වෙලා ඒගොල්ලන්ගේ මේ කෑලි වෙන් වෙලා තියෙනවා. ඔය වගේම කෑලි ටිකක් තමයි මේ කස්සෙත් තියෙන්නේ. ඊළඟට අපි සමහර අය ලස්සනයි කියනවා, සමහර අය කැතයි කියනවා, කළුයි කියනවා, සුදුයි කියනවා. ඒතර ඔය ඔක්කොම තියෙන්නේ මේ හැමේ විතරයි නේද? මේ හැම ගැලෙව්වට පස්සේ ලස්සන ආමාශයක් තියෙන කෙනෙක්, ලස්සන හෘදේ වස්තුවක් තියෙන කෙනෙක්, ලස්සන පෙනහළු දෙකක් තියෙන කෙනෙක් එහෙම ඉන්නවා. පාට පාට දැන් ඔය එළිය නම් පාට කරනවා. ඇතුළි පාට පාට අක්මාවක්, කොළ පාට හෘදේ වස්තුව එහෙම ඉන්නවද? එහෙම කවුරුත් නැහැ. එක එක පාට පාට ලේ තියෙන අය එහෙම එකක් නැහැ. මේ ලේ කියන එක හැමෝගෙම එක විදියයි. ඔය විදිහට මේ හෘදේ වස්තුව කියන එකේ ප්‍රමාණය චුට්ට චුට්ට වෙනස් වෙන්න පුළුවන්. පේනහලෝ ඒ මනුස්සයාගේ ශාරීරික මේ උස මහත අනුව යම් යම් ප්‍රමාණවල තියෙනවා. නමුත් එකම ආකාරයක් නේද? ඊළඟට අපි ওই ලස්සනයි කියන අයගේ ලස්සන තියෙන මොකේද? මේ හැම කියන එකේ. හැම ගැලවුවට පස්සේ කිසිම කෙනෙක්ගේ ලස්සනක් තියෙනවද කියලා හිතලා බලන්න. ඔක්කොම එක වගේ. අපිට අපි ළඟම ඉන්න එක්කෙනාවත් මේ හැම ගලවලා දුන්නොත් එම අඳුරන්න බැරි වෙලා යනවා. එමනම් මේ ලෝකෙ ඇත්ත වහලා තියෙන සිවිය තමයි මේ හැම කියන්නේ නේද? උර හිතලා බලන්න මේ කෑලි වෙන වෙනම බලපුවාම ඔය කියන විදිහේ සත්‍ය පුද්ගලයක ආත්මයක් කියලා හිතන්න පුළුවන් කෙනෙක් ඉන්නවද කියලා හිතලා බලන්න. කොයි කෑල්ලේදෝයි මම කියන කෙනා ඉන්නේ කියලා හිතලා බලන්න. ඊළඟට අපි දන්නවා මේකේ දැන් අපි මේ කයට මම කියාගෙන මගේ කියාගෙන ඉන්නවනේ. එතකොට මේ මිතන්න බලන්න දැන් තමන්ට දියවැඩියා වගේ රෝගයක් තියෙනවා. තමන්ට අසාධ්‍ය රෝගේ බවට පත් වෙලා ඩොක්ටර් කියනවා මේකේ කකුල තුවාලයක් තියෙනවා, මේක කපල දෙන්නේ නැත්තම් ඔයාගේ ජීවිතේ නැති වෙනවා කියලා. එතකොට මම මොකද කරන්නේ? මගේ මේ ලෙඩ වෙච්ච කකුලත් අරගෙන ඩොක්ටර් ළඟට යනවා. ඊට පස්සේ කැපුවට පස්සේ ඒ කකුල ඉල්ලගෙන ඉනවා නෑ, ඒක ඩොක්ටර්ට දීලා එනවා. නරක් වෙච්ච කකුල ඩොක්ටර්ට දීලා හොඳ කෑල්ල මං අරගෙන එනවා. ඔය දි හිතර බලන්න අතයි කකුලයි ඔක්කොම මේ අත් දෙකයි කකුල් දෙක ඔක්කොම මේ ලෙඩේ හැදිලා කපල දැම්ම කියලා. ඒතකොට ඔක්කොම ඩොක්ටර්ට දීලා එනවා. හැබැයි එකටවත් මම අයිතිවාසිකම කියන්නෙත් නැහැ. ඒක ඉල්ලගෙන ඉන්න උත්සාහ කරන්නෙත් නැහැ. මට දුන්නට ගේන්නෙත් නැහැ. එතකොට මේ හොඳ කෑල්ල අරගෙන එනවා. එහෙනම් මේ අත් කකුල් නැතු මේ අතුරු කෑල්ලද මම ඉන්නේ කියලා හිතලා බලන්න. දැන් වකුගඩුවක් නරක වුණොත් වකුගඩුව අයින් කරනවා. එතකොට ඒ අයින් කරපු වකුගඩුව එක මම යන්නේ නැහැ. මේ ඉතුරු කෑල්ලත් එක තියෙනවා. ඊට පස්සේ අනිත් එක නරක් වුණොත් ඒකත් අයින් කරනවා. අයින් කරලා මැෂින් එකකින් වැඩ කරනවා. එතකොට ඒ අයින් කරපු කෑලිත් එක ගියේ නෑ මම කියන කෙනා නේද? එතකොට මේ ශරීරයේ බඩවැල් වල කෑලි අයින් කරනවා. පිත්තාශය අයින් කරනවා. එතකොට උණ්ඩක පුච්ච අයින් කරනවා. ඉදිරි මේ ශරීරේ කොටස් අයින් කරනවා. අයින් කරන විතරක් නෙවෙයි වෙන වෙන කෑලිත් මේ මම කියන ශරීරය ඇතුළට දානවා. සමහරලාට මේ හෘදේ වස්තු වැඩ කරන්නේ නැති වුණාම හරියට අර ෆේස් මේක කියලා බැටරියක් දානවා. එතකොට ඒකත් මම වෙලා. ඊළඟට මේ ධනිස්වල එහෙම නී රිප්ලේස්මන්ට් කියලා ධන හිසේ අර ධනිස් පොල් කට්ට කියන එක වැඩ කරන්නේ නැති වුණාම දානවා නේ එකක් ප්ලාස්ටික් වලින් එකක්. එතකොට ඒ ප්ලාස්ටික් කෑල්ලත් මම වෙලා. ඊළඟට ඔය උකුල් ඇටකොට හිප් රිප්ලේස්මන්ට් කියලා ඉවරලා උකුල් ඇටකොට කකුලේ මේ සම්බන්ධ වෙන තැන එතන ඒ ඇටකොටුව දිරලා වැඩ කරන්නේ නැති වුණාම ඒකටත් වෙනම කෑලි දානවා. ඊළඟට නට් දානවා, බෝල් දානවා. ඒ කෑලි එහෙම කරලා අයි කරනවා ප්ලාස්ටික් කෑලි දාලා. ඊළඟට සමහරලාට ඔය අත් කකුල් වල එහෙම මේ ලොකු ඇටකොටුවක් හොඳටම කුඩු වුණොත් හදන්න බැරි වුණොත් ඒකට යකඩ කූරක් දානවා. ඒකට යකඩ කූරක් මම වෙලා. ඊළඟට මේ දන්න ඔය නහරවල ලේ කැටේම හිර වුණාම ඒවට යම් යම් පුංචි බට කෑලි වගේ ඒවා දාලා ඒවා නිවැරදි කරනවා. එහෙමනම් මේ විදිහට මේ මම කියලා කිව්වට මේකේ සමහරටක දැනටත් ඉන්නවනේ, ඔතන තමම්මුත් ඇති. සමහර ඇති ප්ලාස්ටික් වලින් ওই විදිහට ශරීරයේ එක එක කොටස් ඇතුළට දාලා හදපුවා. සමහර අය හිස් ඔලු කට්ට කැඩුනට පස්සේ ඒක හදන්න බැරි වෙනකොට මේ ප්ලාස්ටික් කට්ටකින් ප්ලාස්ටික් කෑල්ලක් දාලා ඒ කට්ට වගේ කෑල්ල දාලා ඉවරලා හැම වහලා වහලා දාලා තියෙනවා. ඒකට ඔලු කට්ටක වෙනුවට තියෙන ප්ලාස්ටික් කෑල්ල. ඊළඟට ඇස්වලත් දානවා නේද? ඒ කාච දානකොට සමහරට ප්ලාස්ටික් කෑල්ලකින් මේ කාචය කියලා ඇතුළට දැමිල්ලක් තියෙනවා. ඒකට හිතලා බලන්න මේ ශරීරේ කොච්චර කොටස් අපි මේ වෙන වෙන කෑලි දාලා තියෙනවද කියලා. සමහර අවස්ථාවලදී වෙඩිහින් වැදිලා ඒ බුලට් එක අපිට ඇටකෝටුවක් හරියට ගිහිල්ලා තද වෙලා තියෙනවනම් ඒක එහෙමම තියෙද්දි තුවාලේ හොඳ කරලා එහෙමම වහලා තියෙනවා. ඒතර බුලට් එක්කුත් ඇතුළේ. ඒතර මම කියන එක්කෙනා මේ ප්ලාස්ටික් කෑලි, ඇන, බෝල්ට්, නට්, බැටරි ඔය වගේ කෑලි ගොඩාක් ඇතුළට දාලා වැහුවත් ඒ ඔක්කොටම මම කියනවා. හැබැයි මේකෙන් අතක් කකුලක් වකු කොඩුවක් මේ ශරීරේ බඩවැල්ලෙන් කෑල්ලක් ඔය වගේ කෑල්ලක් එළියට ගියාට පස්සේ මේ පිත්තාශේ උණ්ඩුකු පුච්චේ ඔය වගේ කෑලි කපලා යවනවනේ එළියට නරක් වුණාම. ඒකකටවත් මම කියන්නේ හැබැයි මේක ඇතුළට එන එකට මම කියලා කියනවා. එහෙමනම් හිතලා බලන්න මේ මම කියන ස්වභාවය අපිට මේ ආත්ම දෘෂ්ටිය මම කියලා බුද්ධලෙක් ඉන්නවා කියන හැඟීම නැති කරගන්න තමයි මේ කය තුල එහෙම කෙනෙක් නැති බව දකින්න තමයි බුදුරජාණන් වහන්සේ මේ භාවනා දීලා තියෙන්නේ. ඒකට හිතලා බලන්න මේ කෑලි ගොඩක් මිසක් මෙතන පුද්ගලයෙක් සත්වයක් ඉන්නවද? මේ මම කියලා සීමාවක් හදාගෙන ඒ සීමාවල ඒ සීමාව තුල තියෙනකොට ප්ලාස්ටික් කෑලි වලට, බැටරි වලට, යකඩ ඇන වලට, යකඩ කූරු වලට ඔය වගේ ඕනෑම එකක් එළියේ තියෙන එකක් මේ හැමෙන් අහලා තියෙන මම කියන සීමාවට ආපුවම මම කියනවා. ඊළඟට මේ මම කියලා හිතෙන් හදාගෙන ඉන්න සීමාවෙන් එළියට ගියාට පස්සේ එකකටවත් මම කියන්නෙත් නෑ, මගේ කියන්නෙත් නෑ. එතකොට හිතලා බලන්න මේ හිතේ මවාගත් මේ දෘෂ්ටියක් කියලා කියනවා. සක්කාය දිට්ඨිය කියලානේ කියන්නේ. දෘෂ්ටියක් කියලා කියන්නේ ඒක ඇත්ත එකක් නෙමෙයි, හදාගත් එකක්. එතකොට පුද්ගලයෙක් සත්‍යයක මමෙක් කියලා මෙන්න මේ කෑලි ගොඩකින් හැදිච්ච මෙන්න මේ කුණප 32ක් එකතු වෙලා හැදිච්ච වැහිලා තියෙන හම්මල්ලට කිව්වා මම කියලා පුද්ගලෙක් ඉන්නවා කියලා, මම කියලා කෙනෙක් ඉන්නවා කියලා. එමනම් මෙන්න මේ භාවනා කරනකොට යාට අවබෝධ වෙන්නේ මේ විදිහේ පුද්ගලයෙක් සත්‍යයක ඉන්න එකක් නෙවෙයි මේ කෑලි ගොඩක් පමණයි කියලා තේරෙනවා. ඊළඟට මම මේ මම කියන කෙනා තුල මොනවද තියෙන්නේ කියලා තවදුරටත් බැලුවා. මේ ඉඳගෙන ඉන්න මම තුල, පුද්ගලයා තුල හැම වෙලාවෙම මේ වමනි මල්ලක් තියෙනවා. ආමාශ මල්ල හැම වෙලෙම වමනි තියෙනවා. ඊළඟට හැම මොහොතේම අසුචි මල්ලක් තියෙනවා ඇතුලේ. අසුචි පිට කරපු මොහොතේ සිට ඒ මොහොතේ සිට බිඳුව බිඳුව අසුචි එකතු වෙලා එකතු වෙලා නැවත අසුචි පිට කිරීමට අවශ්‍ය වෙන ආකාරයට මෙන්න මේ අර පිට කරන්නා අසුචි එකතු වෙන මල්ලක් තියෙනවා. ඊළඟට මූත්‍රා පිට කරපු මොහොතේ සිට මූත්‍රා සම්පූර්ණයෙන්ම මේ මූත්‍රා මල්ලේ තියෙන මූත්‍රා සම්පූර්ණයෙන් පිට වෙන්නේ නැහැ කොයි අවස්ථාවකවත්. එහෙම වෙන්න දෙන්නේ නැහැ. මේ ශරීරය චුට්ටක් ඉතුරු වෙනවා. නැත්තම් මේක සම්පූර්ණයෙන් ඇකිලෙනවානේ. ඒතර මේ මොහොතේ සිට නැවත නැවත මේකට බිඳුව බිඳුව දවල් රැය නැතුව බිඳුව බිඳුව එකතු වෙලා මූත්‍රා මල්ලක් එකතු වෙලා තියෙනවා. ඊළඟට කෑම කාලා වතුර ටිකක් වක් කරනකොට මේ කටේ ඔන්න හැම වෙලාවෙම මේ වමනේ මල්ලක් තියෙනවා. ඒ මල්ලෙන් ටික ටික මේ බඩවැල් දිගේ ගලාගෙන යනවා. ගලාගෙන යනකොට මේ බඩවැල් වලින් කුඩා බඩවැල් වලින් විශේෂයෙන් මේක බොහොම හිමීටි යන අඩි 20 ගානක් දිග එකක්නේ කුඩා බඩවැල් කියලා කියන්නේ සර්පෙක් වගේ. අන්න ඒක දිගේ යනකොට ඒකේ තියෙන අඟුලිකා කියලා අර මේක වේගින් පහළට ගලාගෙන යන්නේ රැඳි රැඳි මේ වගේ තැවරි තමයි යන්නේ. ඒකේ තියෙනවා ලේවල් උරා ගන්න. ඔන්න ඔහොම යනවා. ඒකට මේ වමනේ ගොඩක් තියෙනවා. ඊළඟට මේ ශරීරය පුරහම හැම තැනකම මේ කේසුලොම් නියපොතු දත් කියන ඒ වගේ කොටස් හැර අනිත් සියලුම තැන් වලට ලේ කියලා දෙයක් ගමන් කරනවා. හරියට අර මීවදයක් වගේ පැණි පිරිලා පෙඟිලා තියෙන මීවදයක් වගේ මේ කය පෙඟිලා තියෙනවා ලේ වලින්. ඒ වගේම මේ කට කියන එකේ කෙල තියෙනවා. ඇස්සල කඳුළු කියලා දෙයක් තියෙනවා. නහය හොටු කියලා දෙයක් තියෙනවා. ඊළඟට මේ හාමට යටින් තෙල් තට්ටුව කහ පාට තෙල් කියලා જાතියක් තියෙනවා. ඒකට ওই ටික තමයි මේ ශරීරය කියලා කියන්නේ මගේ මගේ මම මම කියලා කියන්නේ. එහෙමනම් ඔයිට වඩා වෙනස් දෙයක්, සුබ දෙයක්, ලස්සන දෙයක්, වටින දෙයක් මම කියන කෙනා තුල නෑ වගේම අනිත් අය තුලත් තියෙනවද කියලා බලන්න හොඳට ඉන්න. ඉති අච්චත්තං වාකායේ කායනුපස්සී විහෙරති. බහිද්ධා වාකායේ කායනුපස්සී විහෙරති. ඒතරෝ විදිහට තමන්ගේ ශරීරයේ කොටස් මේ ආකාරයට බලනවා වගේම අනිත් අයගේ ශරීරුත් මේ ස්වභාවයෙන්ම යුක්තයි නේද කියලා බලනකොට, මෙනෙහි කරනකොට එයාට මොකද හිතෙන්නේ? එයාට මේ සමානත්වය ඇති වෙනව නැත්නම් හිත සංසුන් ස්වභාවයට පත් වෙනවා. මේක නේද මේ ඇත්ත? එතකොට එයාට මේ රාග සිතුවිලි, තදට රාග සිතුවිලි ඇති වෙලා මෙයා මේ රාගෙ නිසා මහා අපරාධ කරන්න නැත්නම් මේ සිල්පද කඩා ගන්න එයාට සිතක් එයිද මේ විදිහට කයක් දිහා බැලුවා. එහෙම වෙන්නේ නැහැ නේද? මේ කයේ බොරුවක් බලනවා නේ, මේ කයේ ඇත්ත ස්වභාවය තමයි බලන්නේ. තොර අපි දැන් බලනවා සමහරවිට ලෝක රූ රජින මොකද්ද ලංකාවේ රූ රජින කිකිය බලනවා. එතකොට ඒගොල්ලන්ගේ ස්වභාවය බලන්න, ඒගොල්ලෝ ලස්සනයි ලස්සනයි කියලා සම්මාන දෙනවා, ඔක්කොම බලාගෙන ඉන්නවා. ඒගොල්ලන්ගේ ෆොටෝ අරගෙන ඇවිල්ලා බිත්තිය ගහලා බලාගෙන ඉන්න කැමැත්තෙන් ඉන්නවා. එතකොට එයාගේ මොනවද ඇත්තටම ලස්සනයි කියන්නේ? මොකද්ද ලස්සන කියන්නේ? දැන් ලෝක රූ රජිනගේ හැම ඉවත් කරොත් මේ ස්වභාවයෙන්ම නෙවෙයි තියෙන්නේ, මේ ස්වභාවයෙන්ම යුක්තයි. ඒ වගේම ඉතලමන් ලෝක රූ රජිනගේ කටේ කියලා නැද්ද? නහයි හොටු නැද්ද? ඇස්වල කබ කඳුළු නැද්ද? ඇඟේ ලේ නැද්ද? බඩේ වමනේ මල්ලක් නැද්ද? හැම වෙලාවෙම මූත්‍ර මල්ලක් පිරිල නැද්ද මේ බඩ ඇතුලේ? අසුචි මල්ලක් පිරිල නැද්ද මේ බඩ ඇතුලේ? එතකොට එහෙනම් ඒ ඔක්කොම මේ හැමෙන් වහලා තියෙනවා. ඊළඟට ලෝක රූ රජිනේට දාඩිය දාන්නේ නැද්ද? දාඩිය දැම්මම එයාගේ ඇඟ ගඳ නැද්ද? එයාගේ හැම රැලි වැටෙන්නේ නැද්ද අපි වගේ? එයාගේ හැමට අපි වගේම හැම රෝග ඇති වෙන්න බැරිද? පිළිකා ඇති වෙන්න බැරිද? ඉතල බලන්න. ওই විදිහට බලනකොට මේ සුබ වූ දෙයක්, සුබ වූ කයවල් අපට හම්බ වෙයි. මේ එකම ස්වභාවයක කය. ඊළඟට ලස්සන කැත කියලා මේ හම් මල්ලට කිව්වා මිසක් හම් මල්ලෙන් ඇතුළේ තියෙන කිසිවක් සුබයි කියලා ලස්සනයි කියලා ගන්න පුළුවන්ද? මෙනෙහි කරලා බලන්න. රොන්න වේදිර මේ කය දිහා, තමන්ගේ කය දිහා බලනකොට මේ කයේ ස්වභාවය තේරෙනවා. සත්වයේ පුද්ගලයේ ආත්මයක් මෙතන නෑ. ඒ වගේම ලස්සනයි කියන්නේ සුබයි කියන්නේ මේක තුළ මොකක්වත් නෑ කියලා. ඒත් එක්කම තමන්ට අනුන්ගේ කයවල දිහා බලනකොට මේ කයලොත් මේ ස්වභාවයයිමයි කියලා තමන්ට මෙනෙහි වෙනවා. තොර ඒ විදිහට බලනකොට තමන්ට මේ රාගයෙන් පීඩාවක් ඇති වෙන්නේ නැහැ. මේ අසුභ භාවනාව වඩන කෙනෙක් රාගයෙන් පීඩාව ලබන කෙනෙක් වෙන්නේ නැහැ. ඊළඟට කිසිම රාගයේ සම්බන්ධව සිල්පදයක් එයා තුලින් කැඩෙන්නේ නැහැ. එනම් බුදුරජාණන් වහන්සේ මේ අපේ කෙලෙස් මුල් තුන උන රාග, දේශ, මෝහ මේ තුනෙන් තමයි මේ සියලු කෙලෙස් හැදිලා තියෙන්නේ. එතකොට මේ රාගයේ අධිකව යම් කෙනෙකුට තියෙනවා නම් අන්න එයාට නිතර නිතර මේ අසුභ භාවනා වඩන්න කියලා කිව්වා. අසුභ භාවනා වඩලා මෙන්න මේ රාග සිතීලි දුරු කරගන්න කියලා කිව්වා. එතකොට රාග මේ ලෝකේ තියෙන බලවත්ම ගින්දර රාග ගින්න කියලා කියනවා. නත්ති රාග සමුවග්ගි. මේ රාග ගින්දර තරම් ප්‍රබලව ගින්දරක් මේ ලෝකෙම නැහැ කියලා කියනවා. එතකොට මේ ඔබ හිතලා බලන්න මේ ගින්දරෙන් ඔබේ සිත කොයිතරම් වාර ගාණක් පිච්චෙන්නේ නැද්ද? මෙවැනි මේ ගුණ 32කින් හම් මල්ලකින් වැහිලා තිනකොට මේක ඇත්තුන දැක් ඔබගේ සිත කීවරක් නම් ආපහු එරිලා බලල නැවත නැවත මිනෙහි කරමි. අකුසල් සිත් කොයිතරම් වඩා ගන්න ඇද්ද? එතකොට එහෙමනම් මේක භාවනාවක් විදිහට වඩලා තමන්ගේ සිතේ මේ රාගයේ තියෙනවා නම් රාගයේ නැහැ කියලා අපට කියන්න අමාරුයි. අනාගාම පුද්ගලයෙකුගේ මෙහා සියලු දෙනා තුළම මේ රාග සිතුවිලි ඇතිනවා. එහෙමනම් මෙන්න මේ රාග සිතුවිලි දුරු කර ගැනීම සඳහා මෙන්න මේ අසුභ භාවනාව පාවිච්චි කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, රාග සිතුවිලි දුරු කර ගැනීම පමණක් නෙවෙයි, මේ කයේ පුද්ගලයක ආත්මයක ආත්මයක් සත්‍යයක් ඉන්නවා කියලා මේ සත්ව පුද්ගල ආත්ම සංඥාව දුරු කර ගැනීම සඳහා මේ අසුභ භාවනාව පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මේකේ අනාත්ම ස්වභාවය. අනාත්ම ස්වභාවයේ මට පාලනය කරන්න බැරි ස්වභාවයේ මේ එක එක පද්ධති කට්ටියක් නැත්තම් එක එක ආයතන ටිකක් මේ එකතු වෙලා ක්‍රියාත්මක වීමක් මිසක් මෙතන මම කරන දෙයක් මගේ දෙයක්වත් මොකක්වත් නැහැ කියන ස්වභාවය තමයි තේරෙනවා. ඊළඟට මේක නඩත්තු කිරීමේ ඇතිවෙනා දුක. දුක් ස්වභාවය තමයි තේරුම් ගන්නවා. එහෙමනම් මේ ආකාරයට මේ කයේ කොටස් වෙන් කරලා බලමි. මේ ශාරීරිය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න කියලා මෙහින්නාස මතක් කරමින් එහෙමනම් අපි ධර්මදේශනාවේ කාලය අවසන් වෙන නිසා ධර්මදේශනාව අවසන් කරනවා. මේක විස්තර කරා මිසක් මේක භාවනාවක් ඉදිරිය වඩනකොට මේ ආකාරයට නෙමෙයි භාවනාව වඩන්නේ, මීට වඩා වෙනස් ආකාරයට වඩනවා. නමුත් Tamanට මේ ගෙදර ඉඳලා කරන නිසා මේක නිතරම මෙනෙහි කරලා බලන්න දෙපැත්ත කට තියෙන හම්මල්ලක් ඇරලා බලන කෙනෙක් විදිහට මේ හම්මල්ල ලිහලා මේක කොටස් වෙන් වෙන් කරලා කොයි එකද ලස්සන, කොයි එකද සුබ, කොයි එකේද මේ මම ඉන්නේ කියලා නිතර නිතර පරික්ෂා කරලා බලන්න. හොඳයි, එහෙනම් අපි අද දිනේට දේශනාව නතර කරමු. හැමෝටම අවස්ථාව තියෙන මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් මේ ප්‍රශ්නයක් අහන්න. එහෙනම් මයික් අන්මියුට් කරලා ප්‍රශ්න තියෙනවා නම් ප්‍රශ්න අහන්න අවස්ථාව ලබලා දෙන්න. ඊට කලින් නැවත සැරයක් මෙහින්නාසි මතක් කරනවා, ලබන සතියේ බදාදා නිවේ ධර්මදේශනාව තියෙන්නේ ලබන සතියේ සෙනසුරාදා. මට මතක විදිහට හතර තමයි එන්නේ, හතර වෙනි සෙනසුරාදා තමයි එන්නේ. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න අවස්ථාව තියෙනවා. හතමාරට හවස හතමාරට මේකේ ලින්ක් එක එහෙමමයි, පාස්වර්ඩ් එහෙම ඔක්කොම මේවමයි තියෙන්නේ. හතමාරට සෙනසුරාදා හවස. ඔව්, දැන් මෙතන මේ වගේ අවස්ථාවකදී අපිට භාවනාවක් කරන්න බෑනේ. ගෙවල් වල ඉන්න අයට අපිට එහෙම භාවනාවක් විදිහට කරන්න බෑ. එතකොට ඒගොල්ලන්ට මේක නිකන් දේශනාවක් විදිහට තමයි අපිට කරන්න ඕනේ වෙලා තියෙන්නේ. ඒක නිසා තමයි මේ විදිහට ඉතින් කරන්න උනේ. පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර. ඔව්. ඔව්. නාම ධර්ම ඇතිනවා. ඔව්. පස්සේ චක්කු සම්පස්සේ, සෝත සම්පස්සේ, ගාන සම්පස්සේ, ජීවහා සම්පස්සේ, කාය සම්පස්සේ, මනෝ සම්පස්සේ. ඔව්. ඒක නිත්‍ය වෙන්න බෑනේ. ඒකත් අනිත්‍ය දුක අනාත්මයි. අපි ඒක භාවනාවක ඉදිරියට කරා මතකද? ඔව්. අපි වෙනම ඔකට කෙටි භාවනාවක් කියලා දුන්න මතකයි නේද නිතර කරන්න? අෂ්ටාරක්ෂක භාවනාව කියලා. මතක නේද? ඒ මගේ කියලා කියන මම කියන හැඟීම ඇති කරගන්න තැනක් තියනවද කියලා තමයි හොඳට බලා ගන්න ඕනේ. ඒ කියන්නේ පුද්ගල ස්වභාවය කියලා තියෙන්න කියන්නේ තමම පරීක්ෂා කරලා බලන්න ඕනේ. මෙතන කියන්නේ එහෙම කවුද ඉන්නේ කොතනද කියන්න පුළුවන්. මේ සිත කියන එක තුලත් එහෙම ආත්මයක් පුද්ගලයක් කියන්න බැරි නම් ඒක අපි කෑරි කෑරි ගලවලා ගලවලා හොඳටම බැලුවානේ. සිත කියන එක කොටස් විදිහට බලනකොට බැලුවානේ අපි පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන මේ නාම ධර්ම ටික ක්‍රියාත්මක වෙන විදිහත්. එතකොට මේ ධාතු පහක් ක්‍රියාත්මක භාවයේ, ඔව් ධාතු හතරක ක්‍රියාත්මක භාවයේ රූපයත්, පස්වෙනි ධාතුණු විඥාන ධාතුව නිසා ඇතිවෙනා වූ නාම ධර්ම ටිකකුත් හැර මෙතන මොකක්වත් තියෙනවද ඊට වඩා? ඒ ඒ ක්‍රියාකාරී වෙන රූපයත් අපි කිසිම පාලනයක් නැතුව මේ ස්වභාව ධර්මයට අයිති වූ ක්‍රියාවක් විදිහට යන විදිහ අපි මේ පොතෙන් ඉගෙන ගත්තනේ, ප්‍රායෝගිකව බලලම හැට දැකලා ඉගෙන ගත්තනේ. ඊළඟට මේ නාම ධර්ම ටිකත් ඒ හේතු වල එක එතන එතන නිරුද්ධ වෙන එකක් මිසක් දිගට පවතින දෙයක් නෑ කියලා. ඔව්. එතකොට අර මේ ගිනි පන්දමක් කරකවනකොට ඇතින ගිනි වලල්ලක් වගේ මේ මොහොතේ තියෙනා වගේ පේනකොට එතන එතන නිරුද්ධ වීගෙන යන ධාරාවක් විදිහට අපි ප්‍රායෝගිකව දැක්කාට පස්සේ, ඒක දැක්කාට පස්සේ කොතෙන්ද පණවන්න පුළුවන් ඉන්නේ සත්පුද්ගල? අන්න ඒක තමයි බලා ගන්න ඕනේ. ඒකම තමයි දිගට දිගටත් වැඩෙන්නේ, වැඩිගෙන යන්නේ ඒකම තමයි. කියන එකට වඩා ප්‍රායෝගිකව ඒක බලමින් බලමින්, එතකොට එයාට ඒ ප්‍රායෝගික ජීවිතයේ ඒක තේරෙනවා නම් එයාගේ ප්‍රායෝගික ජීවිතය සම්පූර්ණ වෙනස් වෙන්න ඕනේ. ඒකෙන් තමයි Tamanට දැන් ඒක Taman දැනගත්ත මේක දැනුමක්ද අවබෝධයක්ද කියලා හොයාගන්න පුළුවන් වෙන්නේ ඒක ජීවිතයේදී. දැන් කෙනෙකුට දැනුමකුත් තියෙන්න පුළුවන්නේ. එතකොට එයාගේ දැනුමක් විස්තර කරන්නත් පුළුවන්. ඒ දැනුම කියන එකයි ප්‍රඥාව කියන එකයි, කියන්නේ ප්‍රඥාවේ ආකාර තුනක්නේ. සුත්තමේ, චින්තාමේ, භාවනාමේ. එතකොට සුත්තමේ ඥානයක් තිබිලා, චින්තාමේ ඥානයක් තිබිලා, භාවනාවේ ඥානෙ විදිහට මේක තහවුරු වෙනකොට එයාගේ ජීවිතේ සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. එයා හිතන විදිය සම්පූර්ණ වෙනස් පුද්ගලයෙක් බවට පත් වෙනවා. එතකොට එයාට පුද්ගලයෙක් ඉන්නවා කියන හැඟීමක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒක තව තව දිගට දිගට ඔය සිත ගැන භාවනා වැඩිගෙන යනකොට සිත පිළිබඳව දැන් මුලින්ම මේ කය අනිත්‍ය දුක් අනාත්මය තමයි ප්‍රධාන වශයෙන් වැටහෙන්නේ. ඊට පස්සේ මේ සිතේ අනිත්‍ය දුක් අනාත්මය වැටහෙනවත් එක්ක එතන අර අයිතිය හිතේ අයිතිය අතහැරෙනකොට හිතේ අයිතිය ටික 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 අතහැරෙනවා. එතකොට අර වේදනාව වලට තියෙන අයිතිය අතහැරෙනවා. එතකොට වේදනා පිළිබඳව හැඟීම් කියන්නේ වේදනා දැනුණට ඒවා උපාදාන වෙන්නේ නැහැ. උපාදාන පත්‍යා භාවෝනේ. එතකොට ඒවා උපාදාන වෙන්නේ නැහැ. ටික ටික මොකද වෙන්නේ? සැප වේදනා වලට තියෙන කැමැත්ත මේ පහෙන්ම හම්බෙන්නේ සියල්ලම අතහැරලා යනවා. එතකොට දැන් අපි ඔය උතනින් එහාට දැන් ඔය වේදනා පැත්තට හැරිලා යන්න ඕනේ. වේදනාව කියන එකේ අනිත්‍ය දුක්ඛ අනාත්මය දකින්න ඕනේ. ඒකත් දැකලා ඊළඟට මේ සිත පැත්තට හැරිලා මේක සම්පූර්ණ ස්වභාව ධර්මයේට අයිති වූ දෙයක් කියලා ඒ සම්පූර්ණ අයිතිය අර දැන් සක්කාය දිට්ඨිය දුරු වුණාට මම කියන හැඟීම තියෙනවානේ. මම කියන හැඟීමක් තියෙනවා. දැන් සෝවන් පුද්ගලයාටත් මම කියන හැඟීම තියෙනවානේ. රහත් වෙනකොට තමයි අවසානට දුරු වෙන්නේ මාන කියන්නේ මමයයි හැඟීම. අන්නේ හැඟීමත් සම්පූර්ණයෙන් දුර වෙනවා. කියන්නේ මම කියලා කියන්නවත් තැනක් නැති වෙන තැනට යනකම් යන්න ඕනේ ඔක ටික ටික ඉදී. වචන ගොඩක් නෙවෙයි වචන හරි දැන් ඔය කියන වචන ටික හරි. ඒක ප්‍රායෝගිකව ගන්න. ඔක ප්‍රායෝගික කරගන්න. වචන ගොඩක් නෙවෙයි ඔක ජීවිතේට ප්‍රායෝගික කරගන්න. ඒ අවබෝධය ජීවිතේ ක්‍රියාත්මක වෙනකොට ප්‍රායෝගික ජීවිතේට කරගන්න. තමන් හොඳට බලන්න හරි දැන් ඒ කියනෙම හරි ඔය අම්මා කියනෙම හරි ඔක්කොම හරි තමන්ගේ ජීවිතේ දැන් ක්‍රියාත්මක වෙන වෙලාවට බලන්න ජීවිතේ දැන් තමන්ගේ කෙලෙස් එකම ක්ලේශයක්වත් එන්නේ නැද්ද කියලා සිහියෙන් බලන්න මොනවා හරි චූටි හරි කෙලෙස් එනවද කියලා බලන්න මම කියන හැඟීමක් එනවද කියලා බලන්න ඒ එන වෙලාවට දැන් ඔයක දැන් බලවුවනේ දැන් ගොඩක් දවස් බැලුවා ගොඩක් කාලයක් ඉඳලා ඔය විදිහට බලනවනේ දැන් අම්මට කරන්න තියෙන්නේ දැන් බලන්න ඕනි තමන් කරන ක්‍රියා දැන් කරන ක්‍රියාවලින් අඩු ඇති නමුත් සිටිවිලි වලින් කෙලස් එනවද කියලා දන්න කෙලස් හොඳට දන්නවනේ කෙලස් කියන જાතිය මොනවද කියලා. එතකොට මේ කෙලස් එනවද බලන්න එක ක්ලේශයක්වත් උදේ ඉඳලා රැයනකම් බලන්න සිත දිහා. බලන්න ඉඳලා මෙයා මොනවද හිතන්නේ? මොනවද ඇයි මෙයා මේ දැන් අර කිව්වේ අපි අර අපි කිව්වා මතකයිනේ ගියේ සතියේ කරපු භාවනාවේදී ඇවිදිනකොට හිට ගන්නකොට ඉඳ ගන්නකොට ආපහු හැරෙනකොට සිහියෙන් බලන්න කියලා අනේ මේ භාවනාව තමයි කරන්න ඕනේ දැන්. දැන් අර ඔය ගොඩාක් වචන තියෙන භාවනාව නෙමෙයි. වචන අඩු කර ගන්න ඕනේ. එන්න එන්න භාවනාව සරල වෙන්න ඕනේ. වචන අඩු වෙන්න ඕනේ. හිතන්න තියෙනද වචන අඩු වෙනවා. එයාට බොහොම චූටි වචන දෙකකින් විතර තමයි භාවනාව යන්නේ එතනින් යන. එතකොට හිතන්න බලාගෙන ඉන්න මේකේන කෙලෙස් දිහා බලන්න. සිහිය බලමින් ඒ ක්ලේශේ එන්න මොකක්ද හේතුව කියලා බලන්න. දැන් හිතමු තමන්ට තරහව කියලා, තමාට ලෝභසිතක් ආවා කියලා. එතකොට එකපාරට අල්ලගන්න මේ සිත. අල්ලගෙන විමසලා බලන්න. ඇයි තරහ ආවේ? මොකක් වෙනුවෙන්ද තරහ ආවේ? ආමට බැන්නා. එතකොට ඒ බැනපු එක්කෙනා ඒ සද්දයක් කනට ඇහුණ මිසක් කොතෙන්ද මේ ඒක අයිතිකාරයා කවුද? ඔය විදිහට බලන්න. දැන් ඒ ටික තමයි දැන් භාවනාවක් විදිහට වැඩෙන්න ඕනේ අම්මට. දැන් ওই විස්තර ටික හරි. ඔක දැන් ගොඩක් කල් ඉඳලා වඩන නිසා ඔතනින් එහාට යන්න ඕනේ. ඒ ටික වඩාගෙන යන්න. ඔව්. ඔව් ඒක හරි. අම්මා කියන එක හරි. ඒක තේරෙනවා තමයි. මම කිව්වේ දැන් ඒක තේරෙනවා තමයි. හැබැයි Tamange දැන් බලන්න ඕනේ Tamange හිතේ කෙලෙස් සිටවිල්ලක්වත් ඇති වෙනවද කියන එක. දැන් ඒ තේරිලා තේරෙනවා කියන එකයි අවබෝධ වෙනවා කියන එකයි තව ඊට එහාට යන්න ඕනේනේ. ඒ කියන්නේ Tamange ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලාද? දැන් මොනවත්ම ක්ලේශයක් නැද? දැන් අද ඉඳලා බලන්න මට ආපු කෝල් එකක් දීලා මගේ නම්බරේ තියෙනවනේ. මට කෝල් එකක් දීලා හරි මේ මට කතා කරලා හරි කොහොම හරි පුළුවන් නේ ඇවිල්ලා හරි ආරාමයට ඇවිල්ලා හරි හම්බෙන්න. එහෙම ඇවිල්ලා කතා කරලා කියන්න මේ දැන් අද ඉඳලා දැන් ওই ටික නතර කරන්න. දැන් ඕක නතර කරන්න. දැන් ওই බලන එක ඔහොම පැත්තක තියන්න. දැන් ඕක හරි දැන් ඒ ටික හරිනේ දැන්. දැන් බලන්න ඕනේ Tamanට කෙලෙස් සිතුවිලි කීයක් ආවද? ලෝභ සිතුවිලි, ද්වේෂ සිතුවිලි, මෝහ සිතුවිලි. උදේ ඉඳලා රෑ වෙනකන් කීයක් ආවද කියලා කොලයක් තියාගෙන ලකුණු කරන් බලන්න. ආයි මොනවද කියලා. ඊට පස්සේ මගෙත් එක්ක කතා කරන්නකෝ. දැන් උණු මම වෙන කමටහනක් දුන්නේ. හරිද? නෑ නෑ අසුභ භාවනාව නෙවෙයි අම්මට දැන් මං කිව්වේ. මම කිව්වේ මොකද්ද? දැන් කිව්වේ දැන් මේ අසුභ භාවනාවෙම ඇතිතරම් වඩලානේ තියෙන්නේ. දැන් මං අම්මට කියන්නේ උදේ ඉඳලා රෑ වෙනකන් මම දන්නවා දැන් විවේකේ තියෙන හොඳටම ඔක්කොම මොකුත් වැඩක් කියලා කරන්නේ නෑනේ ලොකුවට. ඒක නිසා මේ සිතෙන් දැන් මොනවද තරහ එනවද? ආසාව එනවද? මම කියන හැඟීම ඇති වෙනවද? උදේ ඉඳලා බලාගෙන ඉන්නකෝ. බලාගෙන ඉඳලා ආපු ගමන්ම කොළයක ලියන්න ඔන්න මේකට ආවා කියලා. එහෙම දවසකට බලන්නකො කීයක් එනවද කියලා. මොනවද ආවේ කියලා. නැත්නම් එකක්වත් එන්නේ නැද්ද? අන්න ඒ විදිහට දැන් ওই භාවනාව නෙමෙයි දැන් මං කිව්වේ. හරිද? අන්න ඒ විදිහට Taman දිහා බලාගෙන ඉඳලා මට කියන්නකො මොකද උනේ කියලා. එතකොට මං කියන්න. දැන් භාවනාව ඕවා හිතන එක නෙමෙයි දැන් කියන්නේ. මං තේරෙනවද කියන එක මං? ওই හිතන එක නතර කරලා ඕකත් දැන් නතර කරන්න ඕනේ. දැන් එක භාවනාවක් කියලා අපි ඒක අල්ලන් ඉන්නේ නැහැ. ඒක වැඩුණට පස්සේ ඒක ඒකෙන් කකුල ගන්න ඕනේ. නැත්තම් එතන මෙතනම පල් වෙනවා. එතනින් එහාට යන්න ඕනේ අපි. හරිද? හා හා හොඳයි නේද? තෙරුවන් සරණයි. හා හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි. ඔව්. ඔව් 3ට. ඔව් ලංකා වේලාවෙන් 3ට. ඔව් ලංකා වේලාවෙන් 3ට මේ ඕස්ට්‍රේලියා වේලෙමින් 7:00ට. ඔව් සෙනසුරාදා 4 වෙනි මං හිතන්නේ 4 වෙනි දා ඉන්නේ මං හිතන්නේ. ඔව් 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 නෝටිස් එකක් දාන්න. එතකොට මේ ඊළඟ සතිය බදා දණිවේ තියෙන සෙනසුරාදා. ඔව් 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 හොඳයි හොඳයි හොඳයි. තේරුම් ගන්න. තව මොන හරි ප්‍රශ්න අහන්න තියෙනවද කාට හරි? ඔව් තිරුවන් සරණයි. ඔව් පුඤ්ඤාපි සංකාර, අපුඤ්ඤාපි සංකාර, ආනිඤ්ඤාපි සංකාර. ඒතර සංකාර කියන එක ගොඩාක් කියන්නේ ගොඩාක් එක එක තැන්වල තියෙන විදිහට වෙනස් වෙනස් අර්ථ ගන්නවා. එතකොට සංකාර කියලා කියන්නේ ක්‍රියා කරන වැඩ කියන එකට. එතකොට ඔය පංච උපාදානස්කන්ධය කියන එකේ සංකාර කියන්නේ රූප වේදනා සංඥා සංකාර කියනකොට එතන සංකාර කියලා කියන්නේ කාය සංකාර, මේ වචී සංකාර, චිත්ත සංකාර කියන එක තමයි ප්‍රධාන වශයෙන් කියන්නේ. ඒතර කයෙන් කරන වැඩ, වචනින් කරන වැඩ, සිතෙන් කරන වැඩ කියලා. එතකොට ඒ කයෙන් කරන වැඩ, වචනින් කරන, සිතෙන් කරන වැඩ කියන ඒවා තවත් ආකාර තුනකට බෙදෙන්න පුළුවන්. කයෙන් කරන්න පුළුවන් කුසල වැඩ කරන්න පුළුවන්, නැත්නම් පින් ඒව කරන්න පුළුවන්. ඊළඟට අකුසල වැඩ කරන්න පුළුවන්, අපුඤ්ඤාපි සංකාර. ඊළඟට ඒ දෙක පින් කුසල කයෙන් කරන කුසල ක්‍රියා, කයෙන් කරන අකුසල ක්‍රියා කියන එක කාය සංකාරම පුඤ්ඤාපි අපුඤ්ඤාපි කියන දෙකටම යෙදෙනවා. ඊළඟට වචනෙන් කරන කුසල ක්‍රියා, වචනෙන් කරන අකුසල ක්‍රියා කියන එක පුඤ්ඤාපි සංකාර අපුඤ්ඤාපි සංකාර කියන දෙකම වෙන්න පුළුවන්. ඊළඟට සිතෙන් කරන කුසල ක්‍රියා, කුසල සිතුවිලි, පුඤ්ඤාපි සංකාර, සිතෙන් කරන අකුසල සිතුවිලි, අපුඤ්ඤාපි සංකාර. එතකොට ආනිඤ්ඤාපි සංකාර කරන්න පුළුවන් සිතෙන් පමණයි. ආනිඤ්ඤාපි සංකාර කියලා කියන්නේ නොසෙල්ලන. ආනිඤ්ඤ කියන්නේ නොසෙල්ලන කියන්නේ නොසෙල්ලන සංකාරය කියන්නේ ධ්‍යාන ස්වභාව. එතකොට බොහෝ විට අරූප ධ්‍යාන කියන ඒවාගේ තමයි බොහෝ නොසෙල් වී සිටින, බොහෝ කාල ඉන්න පුළුවන් ඒවා වෙන්නේ. එතකොට අනිත්‍ය සංකාරවල සමහර ස්ථානවල සඳහන් වෙලා තියෙන්නේ අරූප ධ්‍යාන කියලා. හැබැයි මට ප්‍රායෝගික තේරෙන විදිහට නම් රූප ධ්‍යාන උනත් ඉතින් ආනිඤ්ඤාපි තමයි සමහරලාට. හැබැයි අරූප ධ්‍යාන බොහොම තදටම නොසෙල්ලී තියෙන නිසා බොහෝ කල් පවතින නිසා මම හිතන එකට ආනිඤ්ඤාපි සංකාර කියලා කියනවා. එතකොට මේ කයෙන් කරන කුසලවත් අකුසලවත්, වචනෙන් කරන කුසලවත් අකුසලවත්, මනසින් කරන කුසල අකුසල ආනිඤ්ඤාපි කියන මේ කිසිම සංස්කාරයක් උපාදානය කරන්න එපා කියලා කියන්නේ. කියන්නේ ඒක උපාදාන වෙනවා නම් ඒක භාවයක් සකස් වෙනවා. අවිද්‍යාව පච්චා සංකාර. අවිද්‍යාව අවිද්‍යාව නිසා තමයි මෙන්න මේ මේ සංකාර කියන්නේ අර අල්ල ගැනීමක් සිදු වෙන්නේ. නැත්තම් ඒක සිදු කරන්න කියන්නේ පුද්ගල හැඟීමක් ඇතුව කරනවා නම් ඒක මේ ඒක කියන්නේ තමන්ට ඉතුරු වෙන දෙයක් තියෙනවා. කියන්නේ නැවත ඒ ජීවිතයේ හෝ නැවත උපතක් ලබන්න හෝ සංකාරපච්චය විඥානං කියන විඥාන ස්වභාවයකට යනවා. නැත්නම් ඒක වෙනුවෙන් නැවත නැවත සිත් පහළ වෙන මේ ජීවිතයට ගත්තොත් පටිච්චසමුප්පාදේ ඒක වෙනුවෙන් එතන නැවත නැවත සිත් පහළ වෙන ස්වභාවය කියන එක තමයි එතන විඥාන කියලා කියන්නේ. එතකොට අර බොහොම සරල ක්‍රමයකට ගත්තොත් එතන විඥානය කියලා කියන්නේ ප්‍රතිසන්දි විඥානයක් සකස් කරන්න හේතුවක් වෙනවා. දැන් තමන් මැරෙන මොහොතේදී කුසලයක් උපාදානය වුණු සුගතියකත් අකුසලයක් උපාදානය වුණු දුගතියකත් ආනිඤ්ඤාපි සංකාරයක් උපාදානය වුණොත් බ්‍රහ්ම ලෝකයකත් උපතක් ලැබුණා. හැබැයි එතකොට උපාදාන පත්‍ය භවෝ කියන තැන තමයි ඉන්නේ. කියන්නේ භවයේ සකස් වෙනවා. එතකොට පුඤ්ඤ පාව පහීනස්ස මේ පින පව කියන මේ සියල්ල අතහැරන එක තමයි නිවන කියලා කියන්නේ. ඒත් හැබැයි ඒක මුලින්ම අතහරිනවා කියන එක නෙමෙයි කියන්නේ. එයාට මුලින් මේ සාසනෙට එන්න මේ මාර්ගේ වඩන්න මුලින්ම පින්පව් කියන පව් අතහැරලා පින් කියන එක වඩා ගැනීම කියන එක සිදු වෙන්න ඕනේ. නමුත් එතනින් පස්සේ එයා ඒකත් අතහරිනවා. මොකද ඒක අතහරිනවනේ ඇත්තම අතහරිනවා. කියන්නේ පුද්ගල සත්ත්ව සංඥාව සම්පූර්ණ දුරිනකොට එයාට ඒකකටත් අයිතිකාරයක් නැති වෙලා යනවා. එතකොට ඒ සමාධි ලැබුවත් අරූප ධානය ඔච්චර දෙයක් ලැබුවත් එයා ඒ කිසිම දෙයකට අගයක් දෙන්නේ නැහැ. ඒක පවත් දෙමීමට එයාට අවශ්‍යතාවයකුත් නැහැ. එතකොට අනාගාමි කෙනාගේ රහත් වෙනකොට රූප රාග අරූප රාග කියලා දුරු වෙන්නේ මෙන්න මේ රූප ධාන වලට තියෙන කැමැත්තත් අරූප ධාන වලට තියෙන කැමැත්තත්. එතකොට එයාට ඉතුරු වෙන්නේ දැන් කාම ලෝකේ අතහරිනකොට. කාම ලෝකේ අතහැරියට පස්සේ එයාට ඉතුරු වෙන්නේ සමාධියනේ. බොහෝ දෙනෙක් කාමයේ අතහැරින්න අතහැරින්න සමාධියට කිට්ටුන සමාධිය අල්ල ගන්න. බොහෝ දෙනෙක් නිවන් දකිනවා කියන එකට වඩා එයා බලන්නේ මට සමාධිය එන්නේ නැහැ. මට මේ සමාධිය පවත්වන්න බෑනේ. එතකොට අර මේ ඉස්සලා දුක්ුණේ පංචකාමයන් අඩු වෙනකොට. දැන් එයා පංචකාමට වඩා දැන් හොඳ එකක් හම්බෙලා තියෙන සමාධිය කියලා. දැන් එයා පංචකාම නැති වෙනකොට දුක් වුණා වගේම දැන් සමාධිය නැති වෙනකොට දුක් වෙනවා. හැබැයි සමාධිය කියන එකක් තියෙන අතහරින්න තියෙන එක. සාමාන්‍ය මේ හතරවෙනි ධානය කියන්නේ මේ රූප ධානය විතරක් නෙවෙයි. රූප ධානය වලින් එහා ගියපු අරූප ධාන හතරත් අතහරින්න ඕනේ හිතේ. එතකොට රූප රාග අරූප රාග කියලා කියන්නේ මේ රූප ධාන වල තියෙන කැමැත්තත් අරූප ධාන වල තියෙන කැමැත්ත සම්පූර්ණයෙන් අතහරින්න ඕනේ. අර පංචකාමයන් වගේම අතහැරලා යනවා. අන්න එතකොට අන්න ඒ ඔක්කොම දුරු වුණ දවසට අන්න එදාට තමයි යාගේ සම්පූර්ණ උපාදාන වෙන්න තැනක් නැතිලා යන්නේ. ප්‍රශ්නෙට උත්තරේ හම්බුණාද? හොඳයි, තේරුම් ගත්තා. තව මොන හරි ප්‍රශ්න අහන්න තියෙනවද? ප්‍රශ්න නැත්තම් අපි නතර කරනවාද හිමුණා? හොඳයි, නං කවුරුත් ප්‍රශ්න අහන්නේ වගේ වෙන නිසා අපි හිමුණා අපි දේශනාව නතර කරමු. හොඳයි, එහෙනම් අපි පන්සිල් සමාදන් වෙලා ධර්ම දේශනාවට සවන් දීමෙන් ඒ වගේම ධර්ම සාකච්ඡාවට සමාන දීමේ විශාල කුසල සම්භාරයක් රැස් කරගත්ත හේම රැස් කරගත්තා වූ සියලුම කුසල් මේ ලෝකයේ ආශාසනය ආරක්ෂා කරන්නා වල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදං කරමි, අනුමෝදං කරනු ලබත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදං කරන්න. ඒ වගේම යම් කිසි ඥාතිය පින් බලාපොරොත්තුෙන් පින් ලබා ගත හැකි ස්ථානක සිටිනා නම් මේ පින් අනුමෝදං කරමි, අනුමෝදං කරනු ලබත්වා. මේ පින් අනුමෝදන් වීමෙන් සුඛී සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියලා ඥාතින්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ සියලුම කුසල් නිවන සඳහා උපකාරී වේවා, නිවන් දකින්න තුරුම කල්යාණ මිත්‍ර සුරක් ලැබේවා, පාප මිත්‍ර ශක් නොලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. නිදුක්කේවා, නිරෝගේවා, සුපත් වේවා, තුන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන වහවහා නිවන සාක්ෂාත් කර ගැනීමට මේ සියලු කුසල් හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි. සුපත් වේවා, සුපත් වේවා, සුපත් වේවා.